සුකේහෝ තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුකේ හෝතු නිබ්බාන පච්චයෝ හෝතු සුකේ හෝතු නිබ්බාන පච්චයෝ හෝතු අපි මේ උත්තරන් සයන්ස රාධනා කරමු අද පොත කියවන නේද දෙල්ලා අද අපිට එතකොට සෙනසුරාද දවසක් සෑහෙන කාලයකට පස්සේ අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ධර්ම සාකච්ඡාව පවත්වන්න ඉතින් අපි මං හිතන්නේ සෑහෙන තති කීපයක්ම මේ සාකච්ඡාව පවත්වන්න අපිට නොහැකි වුණා එකක් උපසතේ දුනා අනිත් එක මටත් විවිධ වැඩ කටයුතු වල යෙදෙන්න සිද්ධ වුණා පූජනීය කුසානාසෙත් දෙවෙනිම බහැරවයි වැඩ වාසය කරන්න තේ නිසා අපිට මේ වැඩසටහන පවත්වන්න හම්බුනේ සෑහෙන කාලයකට පස්සේ අද ඉතින් අද සාමාන්‍යයෙන් මේ වැඩසටහනේදී මුලදී අපි යෝගාවචර දිනචරියාව නැත්නම් යෝගාශ්‍රමීය කතිකාවත ඉදිරිපත් කරනවා ඊට පස්සේ සංගීති සූත්‍රය මුල් කරගෙන පාඩයක් ඉදිරිපත් කරලා ඒ මුල් කරගෙන සාකච්ඡාවක් පවත්වන එක තමයි කරන්නේ. හරි. දැන් යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවැනි කොටස ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතිකාවත දෙවෙනි කොටස සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතු විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්හි නොබිනිය යුතු නවට්ටති හසන්තේන ගන්තුංචේව නිසීදිතුම් වත්තුස්මින් හසනී යස්මින් මිහිත මත්තන්තු වට්ටතීති යූහෙයින් ආරාමයේ හිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනහාවක් මුත් මහත්කොට හඬනගා සිනාව නොකළ යුතු සල්ලේකං අච්චන්තේන අප්‍රමත්තේන බික්කුණා කප්පියේපි න කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතු දාගැබ් බෝමලු හැමදිමින්ද ගඳදුම් මල්පහන් ඈද පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත්ත කරමින්ද නොබිනිය යුතු ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතු වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණයක්ද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයකට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භන්තේ වං න රාජානෝ මුත්තා මනි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූසන භූසිතා යනු හේයින් සීලාභරණය මෙ මුත් නානා ප්‍රකාර අංගභූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමතානු යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන් කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කලෙහි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ සන්තානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිණා දුතාංග ආදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙසන්ට නොදැනෙන සේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදි ඊ තබ්බං. ඊ වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිව අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රමී සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු, විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින් තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේර වරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් උවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමනවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. අවසර සනස දීඝනිකාය තුන්වෙනි කොටස. පාතික වර්ගය සංගීති සූත්‍රය පිටු අංකය 394 අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ච ධම්මා සම්ම දක්ඛහතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතින්දම් බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරත්තිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ඇවැත්නි දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ ශාසන දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද බොහෝ කලක් සිටිය හැකිවන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු විවද නොකළ යුතු එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඉදපනාවුසෝ බික්කුහු ඒවං වදෙය්‍ය උපෙක්කාහි කෝමේ ආවුසෝ චේතෝ විමුත්ති භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ටිතා පරිචිතා සුසමාරද්ධහා අතච පනමේ රාගෝ චිත්තං පරියාදාය තිට්ඨතීති සෝමා සෝ මහේවන්තිස්ස වචනියෝ මායස්මා ඒවං අවච මා භගවන්තං අබ්භාචික්කි නහි සාදු භගවතෝ අබ්බක්ඛහනං නහි භගවා ඒවං වදෙය්‍ය අට්ඨාන මේතං ආවුසෝ අනවකාසෝ යං උපෙක්ඛාය චේතෝ විමුක්තියා භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය අතච පනස්ස රාගෝ චිත්තං පරියාදාය තස්ස තීති නේතං තහනං විජ්ජති නිස්සරණං හේතං ආවුසෝ රාගස්ස යදිදං උපේක්ඛා චේතෝ විමුක්ති ඇවැත්නි උපේක්ෂා චේතෝ විමුක්තිය වූ කලී මා විසින් වඩන ලද්දේය බහුල වශයෙන් කරන ලද්දේය යානයක්සේ කරන ලද්දේය වාස්තුවක් වරහන් තුල ප්‍රතිෂ්ඨාවක් වරහන් වහලා කරන ලද්දේය අනුෂ්ඨිත වරහන් තුල පරිපූර්ණ වරහන් වහලා කරන ලද්දේය පුරුදු කරන ලද්දේය මොනවට සම්පූර්ණ කරන ලද්දේය එතෙකුදු ඌවත් රාගය මා සිත හාත්පසින්ගෙන සිටියයි මෙහි භික්ෂු නමෙක් මෙසේ කියන්නේ වී නම් එසේ නොකිය යුතුයයි හේ කිය යුතු වන්නේය ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා භාග්‍යවතුන් වහන්සේට අභ්‍යක්ඥාන නොකෙරේවා වරහන් තුල දොස් නිකි නොකියාවා වරහන් වහලා භාග්‍යවතුන් වහන්සේට අභ්‍යක්ඥාන කිරීම නොමැනව භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරන සේක ඇවැත්නි උපේක්ෂා චේතෝ විමුක්තිය වඩන ලද කල්හි බහුල කොට කරන ලද කල්හි යානයක් මෙන් කරන ලද කල්හි වාස්තුවක් වරහන් තුල ප්‍රතිෂ්ඨාවක් වරහන් වහලා කරන ලද කල්හි අනුෂ්ඨිත වරහන් තුල පරිපූර්ණ වරහන් වහලා කරන ලද කල්හි පුරුදු කරන ලද කල්හි මොනවට සම්පූර්ණ කරන ලද කල්හි එසේ කරන ලද කල්හි පවා ඔහුගේ සිත රාගතෙමේ හාත්පසින්ගෙන සිටින්නේ යනමය නොකරුණෙක අවකාශ නැත්තෙක මේ කාරණය අවිද්‍යාමානය ඇවැත්නි උපේ අවිද්‍යමානය ඇවැත්නි උපේක්ෂා චේතෝ විමුක්තිය යන යමෙක් ඇද්ද ඇවැත්නි මේ රාගයාගේ නිස්සරණයයි හෙතෙමෑ කිය යුතු වන්නේය වරහන් තුල ඔහුට කිය යුතු වන්නේය.
ඉතින් ඇත්තටම වටන මේ කොටසක් තියෙන්නේ මේක ඇතුළත කතා කරගෙන යන්නේ ච නිස්සරණියා ධාතුයෝ. එතකොට මේ විවිධාකාර දේවල් වලින් නිස්සරණයක් දේවල් වලින් ඈත්වීමක් පිළිබඳ කරන විග්‍රහයක්. ඒකේ දැන් අපි පැමිණලා තියෙන උපේක්ෂා කියන කොටසට ඉතින් පිළිවෙල ගොඩක් මතක් කළොත් මුලින්ම එන්නේ නිස්සරණං හේතං ආවුසෝ ව්‍යාපාදස්ස යදිදම් මෙත්තා චේතෝ විමුක්ති. එතකොට මෛත්‍රී භාවනාවක් ගැන, මෛත්‍රී චේතෝ විමුක්තියක් ගැන මුලින්ම කොටසේ සඳහන් වෙනවා. ඒක එතකොට හිත ව්‍යාපාදයෙන් නිදහස් කරගන්න, තරහවෙන්, ද්වේෂයෙන් ඒවෙන් නිදහස් කරගන්න මොකක්ද ඕනේ කියන්නේ? මෛත්‍රිය නේ, මෙත්තා චේතෝ විමුක්තිය එතකොට කතා කරනවා. එතකොට කවුරු හරි කියනවා නම් මම මෛත්‍රී භාවනාවක් කරුවා, මෛත්‍රී චේතෝ විමුක්තියක් දක්වා ඒක නියුදු කරා, හැබැයි තාමත් මට කේන්ති යනවා. එහෙම කිව්වොත් හරිද? එහෙම කිව්වොත් වැරදි නේද? ඒ කියන්නේ මෙත්තා චේතෝ විමුක්ති මට්ටමට මේ තරම් කතා කරනවා නම්, ඒ කියන්නේ මේ නිකම් මෛත්‍රී භාවනාවක් කිරීම නෙමෙයි. මේකේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ, මේ මෛත්‍රී භාවනාව කියන්නේ එක කොටසක්. ඒක සෑහෙන කාලයක් තිස්සේ ප්‍රගුණ කළා. මේ කියන්නේ භාවිතා බහුලී කතා, යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා, පරිචිතා, සුසමාරද්ධා. ඒ ඔය විදිහට හාත්පස දියුණු කිරීමක් කරන්න ඕනේ මෛත්‍රී භාවනාව මෙත්තා චේතෝ විමුක්තියකට. ඉතින් එතකොට එක පාට එන ගමනක් නෙමෙයි මේ කතා කරන්නේ. ඉස්සෙල්ලා අපි තුමු දැන් මෛත්‍රී භාවනාව ගැන කියනවා නම්, එතකොට අනිත් ඒවා ගැන කතා කරන්න ලේසි. අපි තුමු කෙනෙක් තමන්ව පාදක කරගෙන ඉස්සෙල්ලා මෛත්‍රියක් වඩනවා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්මා. ඔය විදිහට අර තමන්ට හොඳට හිත්කා වැදිච්ච වචනයක් පාවිච්චි කළා, ෆ්‍රේස් එකක් පාවිච්චි කළා, වාක්‍ය ඛණ්ඩයක් පාවිච්චි කළා තමන්ට මෛත්‍රී වඩා ගන්න. එතකොට ඒ මෛත්‍රී ගුණය තමන් තුළ හොඳට වැඩුණාට පස්සේ තමන්ට ගන්න පුළුවන් ඉස්සරහට කවුරු හරි මේ තමන් ගරු කරන, ඒ වගේම තමන්ගේ හදවතින්ම යාට යහපතක් බලාපොරොත්තු වෙන යම්ස කෙනෙක් ඉස්සරහට අරගෙන, සාමාන්‍යයෙන් කියන්නේ එකම ජාතිය කෙනෙක්, ඒ කියන්නේ එකම ලිංගය කෙනෙක් ගන්න කියනවා. තමන් පුරුෂයෙක් නම් පුරුෂයෙක් ගන්න කියනවා, තමන් ස්ත්‍රියක් නම් ස්ත්‍රියක් ගන්න කියනවා. ඒ වගේම එතකොට මේ තමන්ගේ හිතේ තියෙන කොහොමත් මේ තැනත්තට යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා හැඟීමක් හදවතින්ම තියෙන කෙනෙක්ව තමයි ගන්න කියන්නේ. එහෙම අරගෙන යාට ඉස්සෙල්ලා මෛත්‍රී වඩන්න කියනවා. එතකොට යා තුළ දැන් පහසුවේ මෛත්‍රී වඩන්න පුළුවන් නේද? ඉතින් යාට පහසුවේ මෛත්‍රී වඩලා 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 අර තමන්ට මෛත්‍රී වඩවු ප්‍රමාණයටම හෝ ඊට වඩා හෝ මේ හැකියාව එතනට පතු කරගන්න අවශ්‍යයි. ඉතින් එහෙම දැන් යාට පුරුදු කරනවා. ඊට පස්සේ තවත් ඒ බඳුම කෙනෙක් ගන්න පුළුවන් නම් තවත් යාටත් පුරුදු කරනවා. ඊටසේ ඔහොම ඔහොම දැන් එහෙම වඩන්න වඩන්න දැන් ඒතරේ මෛත්‍රී ගුණය ගැන තමන්ට මේ මෛත්‍රිය ගැන යම් කිසි හැඟීමක්, මෙන්න මේක තමයි මෛත්‍රී ගුණය, මේක තමයි මෛත්‍රී හිතේ වැඩ කරනකොට මේ ස්වභාවය කියලා හඳුනගෙන ඊට පස්සේ ඒක මෙයා තව ප්‍රගුණ කරනවා තවත් පිරිසකට. අපි තුමු මධ්‍යස්ථායට, කැමැති අයට, අකමැති අයට එහෙම දාලා දැන් ඕක ප්‍රගුණ කරනවා. එතකොට දැන් අර පුජ්ජල බෙහෙදය කියලා, පුජ්ජල සම්බේධය කියලා, එතකොට මේ පුජ්ජලයේ වශයෙන් දැන් වෙනසක් නැහැ. ඕනම පුජ්ජලයකට මෛත්‍රී වඩන්න පුළුවන් තත්ත්වයකට ඇති කරගන්නවා. ඊට පස්සේ ඒක දැන් පතුරවනවා මේ සියලුම දෙවියෝ, සියලු මිනිස්සුයෝ, සියලුම අපි හිතමු කවුද, තිරිසන්ගත සත්වයෝ, සියලුම ඉපදුණු සියලු දෙනා, ඒ වගේ. ඉතින් අර මේක දැන් සෑහෙන්න පතුරවන්න උත්සාහන්ත වෙනවා. ඒ පැතිරවීම තුළ තමයි දැන් ටික 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 ඔය මේ චේතෝ විමුක්ති පැත්තට අපි කිට්ටු කරන්නේ. ඉතින් ඒ කියන්නේ එක දිශාවක් අරමුණු කරනවා. මේ අපි තුමු දැන් නැගෙනහිර දිශාව, ඊට පස්සේ බටහිර දිශාව, ඊට පස්සේ උතුරු දිශාව, ඊට පස්සේ දකුණු දිශාව, උඩ දිශාව, යට දිශාව. ඉතින් ඔය වගේ ඕන කමන්ට පහසුකමයක් කමක් නැහැ. ඒ දිශා සියල්ලටම දැන් පොඩ පොඩ දැන් මේක පතුරවනවා. එතකොට මේ උතුරු දිශාවෙ ඉන්න සියලුම සත්වයෝ, දකුණු දිශාවෙ ඉන්න සියලුම සත්වයෝ. ඒකත් ඇත්තටම එකපාරට දකුණ ගන්න නැහැ. උතුරෙන් පස්සේ ඒ ළඟ තියෙන දිශාව තමයි ගන්න තියෙන්නේ. දැන් මේ දැන් හිතේ මේ පැතරවීමක් කරන්නේ, මේ මෛත්‍රිය විහිදවීමක් කරන්නේ. මෛත්‍රිය තුළ මේ දිශාවට විහිදවනවා. ඊට පස්සේ ඊට ආසන්නයේ තියෙන අපි තුමු උතුරෙන් පස්සේ මොකද තියෙන්නේ? නැගෙනහිර නේද? නැගෙනහිර දිශාවේ නැත්නම් දකුණු දිශ මෙහෙම. එතකොට මම ඉස්සරහා සියලු සත්වයෝ කියලා ගත්තා. ඊට පස්සේ මේ පැත්තට දැන් ඒක පතුරවනවා. ඊට පස්සේ පිටිපස්සට පතුරවනවා. මේ පැත්තට පතුරවනවා, උඩට පතුරවනවා, යටට පතුරවනවා, ආයෙසරහට කරනවා. දැන් මෙහෙම කරගෙන ඉන්නකොට එතන මේ හිත මොකද වෙන්නේ? අර බවුන්ඩරි එක කැඩලා යනවා. දැන් එක පැත්තකට එක්කෙනෙකුට සීමා වෙලා කොටු වෙලා තිබිච්ච අපේ හිතේ මෛත්‍රිය දැන් පොඩ 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 නිකන් මෙහෙම පැතිරෙන්න 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 ගන්නවා. ඒකයි මං කිව්වේ අර ළඟ දිශාව ගන්න කියලා. ඉස්සෙල්ලා මේ දිශාව ගත්තොත්, එකපාරට මේෙන් ගත්තොත් මේක කනෙක්ෂන් එන්නේ නැහැ. මේකත් නිකන් අර වෘත්තයක් සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරනවා වගේ දෙයක් මෙතන තියෙන්නේ. ඒතකොට ඉස්සරහට මෙහෙම මෛත්‍රී වඩායන ගියා. ඊට පස්සේ ඔන්න මේ දිශාවට වඩනවා. ඊට පස්සේ මේ දිශාවට වඩනවා. ඊට පස්සේ මේ දිශාවට වඩනවා. ඊට පස්සේ මේ දිශාවට වඩනවා. එතකොට අට දිශාවට වඩන්න පුළුවන් එහෙම නේද? මෙහෙම එතකොට ඔන්න වෘත්තය සම්පූර්ණයි. එතකොට මේ මුළු මේ කවාකාර සියලුම දිශාවන්ට මෛත්‍රී දැන් වඩනවා. ඊට පස්සේ දැන් උඩ ඉතිරි උඩටත් මෛත්‍රී වඩනවා, යටටත් මෛත්‍රී වඩනවා. දැන් හාත්පස මුළු විශ්වයටම මෛත්‍රී වඩන්න පුළුවන්. ඉතින් ওই தත්ත්වයට ආවනම් එතකොට සීමා සම්භේදය කියලා කියනවා. එතකොට සීමාවක් නැහැ. මේකේ අහවල් දිශාවට කියලා එකක් නැහැ. සියලුම දිශාවන්ට, සියලුම සත්වයින්ට සමාන ප්‍රමාණයකින් මුළු විශ්වය පුරා මෛත්‍රිය පැතිරීමේ හැකියාවක්. ඉතින් උතෙන්ට ගන්න පුළුවන් නම් මනස මෙත්තා චේත විමුක්තියක් කියලා කියනවා. ඉතින් ඒකත් ඉතින් මේ පොඩ්ඩක් කරලා බෑ නේද? භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ඒ කියන්නේ සෑහෙන ප්‍රගුණ කරන්න ඕනේ නේද? එක අවස්ථාවක මේක ආවා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේක සෑහෙන අර විදිහට වඩලා භාවිතා. භාවිතා නේද මුලින් තියෙන්නේ? භාවිතා කියන්නේ වඩනවා. ඊට පස්සේ බහුලී කතා කියන්නේ ඒක බහුලීකృత කරනවා. නැවත නැවත 10000 වාරේ වඩනවා. ඊට යානි කතා. ඒක නිකන් තමන්ගේ ගෙදර තියෙන වාහනයක් වගේ නේද? අපේ වාහනයක් තියෙනවා ටංගාල එතෙන්ට ගොඩ වුණා මට ඕන තැනක ගියා. ඉතින් ඒ වගේ මෛත්‍රිය තියෙන්න ඕන නිකන් අතේ ඕන්ලාවක දැන් හිත වෙන එකකට යනකොට ටංගාල එතෙන්ට දාන්න පුළුවන් වෙනවා. යානි කතා. වත්තු කතා. මේක නිකන් තමන්ගේ වස්තුවක් බවට පත් වෙනවා. දැන් හිතන්න අපිට ගියක් දොරක් මාක් හරි ඉඩමක් කඩමක් තියෙනවා නම් ඒක අපේ අපිට අයිති දෙයක් වගේනේ නේද? ඒක අපි සන්තක දෙයක්. අපේ වාස්තුවක්. ඒ තත්ත්වෙට දැන් එහෙනම් මේක පත් වෙලා තියෙනවා. නිකන් ඒක බොහොම ළඟ ඇසුරක් තියෙන දෙයක් බවට පත් වෙලා. වත්තු කතා අනුට්ඨිතා ඒක නැවත නැවත ප්‍රගුණ කළා. පරිචිතා ඒකත් ඉතින් ප්‍රගුණ කළා පරිපූර්ණේ කළා. ඊළඟට සුසමාරද්ධානේ සුසමාරද්ධා හොඳින් ආරඹලා. ඉතින් ඕන්ලාග මෙහෙම කරනකොට ගන්න පුළුවන් මෛත්‍රී වාහනේ. නේද? හිත වෙන එකකට යනවා ටංග ගාලා මෛත්‍රී දාන්න පුළුවන්. ඒ කියන්නේ අර ද්වේෂයක් දැන් හිතේ හට ගන්න විදිහක් නැහැ. මොකද මේක නිකන් අත ගාවමයි තියෙන්නේ. මෛත්‍රියෙමයි දැන් හිත තියෙන්නේ. මෛත්‍රී චේතෝ විමුක්තිය එක හැම තිස්සෙම නිකන් විවෘත වෙච්ච මනසක්. මෛත්‍රියකින් හොඳට නැහැවිච්ච මේ තෙමිච්ච මනසක්. ඉතින් ඉබඳු මනසක ද්වේෂයක් ඇති වෙන්න බෑ. ඉතින් ඒකයි මේ මෙත්තා චේතුත්‍ය ගැන කියන්නේ. ඉතින් ඒ විදිහට අනිකුත් තව මේ බ්‍රහ්ම විහාර කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද කියන්න බලන්න. දැන් මෛත්‍රිය ගැන කියනවා නිස්සරණං හේතං ආවුසෝ ව්‍යාපාදස යදිදම් මෙච්ඡාතේචෝ විමුක්ති. ඉතින් මේ ව්‍යාපාදයෙන් නිස්සරණය, ව්‍යාපාදයෙන් නිදහසක්, ව්‍යාපාදයෙන් ඉවත් වීමක් තමයි මෙත්තා චේතු විමුක්තිය තියෙන්නේ. ඒතර කවුරු හරි කියනවා නම් මම මෙච්චර දුරට මෙත්තා චේතු විමුක්තිය වැඩුවා යානිකත්වය අර කියපු වගේ භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා විදිහට කරා තාමත් මට කේන්ති යනවා කියලා කියනවා නම් ඒ කියන්නේ වැඩිලා නැහැ. ඒ කියන්නේ වැරද්දයි. ඒතර එහෙම කවුරු හරි ප්‍රකාශ කරනවා නම් ඒ කියන්නේ එයාගේ දුර්වලකමක්. එහෙම නැතුව එහෙම ඒ කියන්නේ එහෙම කියනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන අභ්‍යක්ඛානයක්. කියන්නේ අවමන් කිරීමක්. මොකද අපි මේක හරියට කරා නම් ඔය විදිහට මෙත්තා චේතු විමුක්තියක් ඔය කියන විස්තර කරන ආකාරයට හොඳටම බහුලීකృత කරා නම් එයාගේ හිත ද්වේෂයෙන් මැඩපවත්වන්න විදිහක් නැහැ. නිස්සරණං හේතං ආවසෝ ව්‍යාපාදස්ස යදිදම් මෙත්තා චේතු විමුක්ති. ඊට පස්සේ එනවා මොකද ඊළඟට තියෙන්නේ? කරුණා චේතු විමුක්තිය. ඒතර කරුණා චේතු විමුක්තිය ගැන කියනවා නිසරණං හේතං ආවසෝ විහෙසාය යදිදම් කරුණා චේතු විමුක්ති. විහේසා කියන්නේ තමන්ට නිකන් තවත් කෙනෙකුට අහිතක් වේවා, තමත් තවත් කෙනෙකුට අයහපතක් වේවා, අවැඩක් වේවා, ඒ මනුස්සයන් නැසේවා, මැරේවා කියලා නේද? එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්, තමන්ගේ වෛරක්කාරයෙකුට වෙන්න පුළුවන්, තමන්ට මොකක් හරි අකටයුත්තක් කරපු කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ව නොසලකා හරපු, තමන්ට අගෞරව කරපු කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒතකොට තමන්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් මේ ආකාරයට මෙන්න මෙහෙම වේවා. මිනිස්සු ශාප කරන්නේ නේද? එහෙම මානසිකත්වයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකක් කරොත්ද? කරුණා චේතු විමුක්තියක් හිතේ වඩලා තියෙනවා නම් අර කියපු විදිහට භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා කියන ආකාරයට හොඳට ප්‍රගුණ කළා හාත්පස කරුණා චේතු විමුක්තියක් හදලා තියෙනවා නම් ඒ බඳු දහමක් එයා වඩලා තියෙනවා නම් එයාගේ හිතේ කිසිසේත්ම අර විහෙසාවක් පහළ වෙන විදිහක් නැහැ. ඊළඟට එනවා විහේසාව කියන එක තවත් ඉදින් ගන්න පුළුවන්. ඇත්තටම අර වෛරී චේතනාවක් නැත්තම් එහෙම කියනටත් වඩා නිකන් අර ඒක කිරීම නිසා තමන් තුළ ඇති වෙන වෙහෙසක්, තමන්ගේ හිතේ තියෙන දරතයක්. අපි තවත් කෙනෙකුට මෙහෙම වෙන්න මෙහෙන් වෙන්න කියන ඊර්ෂ්‍යා කරද්දි, වෛර කරද්දි, ද්වේෂ කරද්දි නැත්තම් යාට අයහපතක් ප්‍රාර්ථනා කරද්දි අපිටත් තියෙනවනේ ඇතුළෙත් දැවෙනවනේ නේද? ඒ පුජ්‍යල ඇතුළත් දැවීමක් ඇති වෙනවනේ. ඒ එහෙම දැවීමක් ඇති වෙන්නත් බෑ. ඊට පස්සේ එනවා මුදිතා. මුදිතා කියන්නේ මොකද්ද? යන්න මෙද්ද මොකද්ද මුදිතා කියන්නේ? අන්න හරි. ඒ කියන්නේ තවත් කෙනෙක් යහපතක් විඳිනවා, තවත් කෙනෙක් මොනා හරි අපිටම ආහාරයක් ගන්නවා. මට හැබැයි හම්බුන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් වෙනවා විදිහම හිතන්නේ ඔන්න පින්ඩපාතේ ගියා. දැන් අපිට ඔන්න නම කියන්න හොඳ නැහැ. ඔන්න දැන් පින්ඩපාතේ ගියා, මමත් ඉතින් සෑහෙන වටයක් ගියා. හැබැයි මට හම්බුනේ මේ සම්බෝලයි වතුයි හම්බුනේ. පරිපූර්ණිකුත් හම්බුණා. හැබැයි තව එක්කෙනෙක් ගියා, මේ අලුත වාහනයක් චෙක් කෙනෙක්. ඉතින් ගියෙත් ඔන්නේ ළඟට අම්මට සිරි ඔන්න හම්බෙලා දෙනවා. හොන්දර් ජාතිරයක් කම්වෙලා ඇති. දැන් මං එයායි පාත්‍රය දැක්ක ගම මට මොකද හිතෙන්නේ නේද? යකෝ මූට හම්බෙලා කියලා ඉතින් ඔන්න මොනාහරි ඉතින් හිතෙන්න පුළුවන් මේ ආශුතුන්න මෙච්චරක් හම්බෙලා දෙන මට හම්බුන්නේ නැහැ කියලා. ඉතින් සමහරට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නත් පුළුවන්. මම මේ ඉතින් භික්ෂුන් වහන්සේලාට දාලව ගත්තා. ඉතින් ඕක ගිහියෝ ගැන කියන තේම කොහොමද තේනවන්නේ නේද? අපි තුන් වෙන අපි බස් එකේ යනවා. ඉතින් තව එක්කෙනෙක් ඔන්න වාහනයක යනවා. ඉතින් ඒක දැක්කහම ඉතින් ඒක නැත්නම් අපි බස් හෝල්ඩ් එකේ ඉන්නවා නේද? බස් එක රත දානවා. ඒක නවත්තන්නේ නැහැ. තව ඒ රත දානවා. ඒක නවත්තන්නේ නැහැ. කවුරු හරි ඉතින් හොඳට උජාරුවට හොඳ වාහනයක යනවා. ඒක දැකුව ගමන් ඉතින් ඔන්න නේද? එක කේන්තියක් එනවා, වෛරයක් එනවා, ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒතකොට කියන්නේ තවත් කෙනෙක් සැප විඳිනවා දැක්කහම සාමාන්‍යයෙන් අපේ හිතේ ඇති වෙන්නේ මුදිතාවක් නෙමෙයි, ඊර්ෂ්‍යාවක්. එහෙම නැත්නම් එයා එක්කෝ මේක මේ නරකක් කරලා අරගෙන හරි මොකක් හරි ආව පහත දානවා මිසක් අපිට ඒ ගැන සතුටක් පහළ වෙන්නේ නැහැ නේ. අනේ මේ මිනිස්සයා කොච්චර හොඳද, මේ මම මෙතන හිටියට මොකද අර මිනිස්සයා වාහනයක යනවනේ කියලා එහෙම නේද? ඉතින් මේ ඕක හරි ලස්සන සින්දුවකුත් තියෙනවා. මොකද්ද අර මේ මොකද්ද තමන් අර මුලින් මේ ආදරය කරපු ගෑන් ළමයා වාහනයක යනවලු නේද? මුතුකුඩ ඉහළන මල්වරු සාවේ කියලා නේ සින්දුකුත් තියෙන්නේ. ඉතින් එතනන්න මුදිතාවක් තියෙන්නේ. දැන් ඉතින් වාහනේ යද්දි කෙලින්ම වතුර පාරකුත් මඩ පාරකුත් ගහගෙන යන්නේ. මෙයා තෙමෙනවා. හැබැයි ඉතින් කියනවා කවන්නෑ ඉතින් ඔයා යන්න. මං ඉතින් අපේ සම්බන්ධකම් දන්නේ නැහනේ. ඔය ඉතින් මේ මොකද්ද රියසක දන්නේ නැහනේ අපේ සම්බන්ධතාව කියලා එහෙම සින්දුත් තියෙන්නේ නේද? ඉතින් ඒ වගේ අපි අර දැන් සාමාන්‍යයෙන් ඉතින් ද්වේෂයත් තමයි පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ. නමුත් මෙතන මුදිතාවක් මුදිතා චේතු විමුක්තියක් දක්වා කවුරු හරි දිනු කරලා තියෙනවා නම් එයාගේ හිතේ එතකොට තවත් කෙනෙක් සැප විඳිනකොට ඒ ගැන ඊර්ෂ්‍යාවක් පහළ වෙන විදිහක් නැහැ. වෛරයක් පහළ වෙන විදිහක් නැහැ. ආව යටට තාන ගතියක් එන්න විදිහක් නැහැ. ඒ වෙනුවට නිකන් සතුටක් ප්‍රමෝදයක් තමයි පහළ වෙන්නේ. එතකොට ඒක සමාන කරන්නේ nissaraṇaṁ hetaṁ āvaso aratiyā yaddam mudita cetu vimutti aratiyā. එතකොට අපේ හිතේ ඇති වෙන්න පුළුවන් අරතිය කියලා කියන්නේ අපිට නිකන් කිසි ගැම්මක් නැහැ. හරි නිකන් නෙගටිව් ගතියක හිත තියෙන්නේ. කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මොකක්වත් ආරම්භ කරන්න හිතෙන්නේ නැහැ. මොකද හිතේ සතුටක් නැහැ. දැන් හිතන්න දැන් අපිට අපි ගැන හිතලා සතුටු වෙන්න බැහැනේ හැමතිස්සෙම නේද? ඒ කියන්නේ හිතන්න දැන් අපිම ජයග්‍රහණ ලැබලා අපිම හොඳට වැඩ පෙන්නලා අපිටම සාර්ථකත්වය ලැබිලා අපිටම සල්ලි හම්බෙලා අපිටම ප්‍රශංසා ලැබිලා අපිටම ලාභයක් සිද්ධ වෙලා නේද? ඉතින් එහෙම හැමදාම වෙන්නේ නැහැනේ නේද? හැමදාම ලාභ ලැබෙන්නෙත් නැහැ. හැමදාම ප්‍රශංසා ලැබෙන්නෙත් නැහැ. හැමදාම ඉතින් හරියන්නෙත් නැහැ. හැමදාම සැප ලැබෙන්නෙත් නැහැ. ඉතින් එතකොට අපේ ජීවිත ගත්තාම ඉතින් අපිට තනි තනියෙන් ගත්තාම නිකන් උඩ යට යෑමක් තියෙන්නේ. මේක හැමදාම සතුටක් නැහැ. හැමදාම ලාභයක් නැහැ. හැමදාම ප්‍රශංසාවක් නැහැ. ඉතින් ඒ වගේ අර අටලෝ දහමට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන ඉතින් අපේ ලාභයක් ලැබෙනකොට ප්‍රශංසාවක් ලැබෙනකොට යහපතක් අපිට සිද්ධ වෙනකොට හරියනකොට එතකොට ඉතින් සතුට වෙන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඕක වොන්නම් පාවිච්චි කරන්න පුළුවන් වෙනත් කෙනෙක් ලාභයක් ලබනකොට නේද? වෙනත් කෙනෙක් සතුට වෙනකොට, වෙනත් කෙනෙකුට ප්‍රශංසාවක් ලැබෙනකොට, වෙනත් කෙනෙකුට කීර්තියක් ලැබෙනකොට. එතෙන්දිත් අපිට හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් නම් දැන් ඔන්න සතුට නිකන් වර්ධනය වීමක්, සතුට මල්ටිප්ලයි වීමක්, සතුට එන්න එන්න වැඩි වීමක් තමයි වෙන්නේ. මොකද මගේ එක ගැනත් සතුටි. හැබැයි මට ඊට වඩා තව කෙනෙක් මේ යහපතක් කරද්දි නේද? තවත් කෙනෙක් භුක්ති විඳිද්දි, තවත් කෙනෙක් සතුටින් ඉඳද්දි, තවත් කෙනෙක් භාවනාවක් කරද්දි, තවත් කෙනෙක් භාවනාවක් කරලා දිනු වෙද්දි, එමත් නැත්නම් තවත් කෙනෙක් හොඳට සල්ලි හම්බ කරගෙන එයා කාලා බීලා සතුටින් ජීවත් වෙද්දි, එයා අපිටමු එක්ක භෞතික පැත්තෙන් නැත්නම් ලෞකික පැත්තෙන් කියනවා නම් එයා ලෞකික ජීවිතයේ දිනුවක් ලබද්දි, නැත්නම් එයා මේ ලෝකෝත්තර පැත්තෙන් එයා අපිටමු බණක් භාවනාවක් කරලා එතන දිනුවක් ලබද්දි, එතකොට එත මේ එතකොට එක්කෙනෙක් කියලා නෑ. දැන් ඕක සාමාන්‍යයෙන් දෙමව්පියන්ට තියෙන්න පුළුවන් තමන්ගේ දරුවන් මුල් කරගෙන නේද? ඥාතීන් මුල් කරගෙන, යාළුවන් මුල් කරගෙන. හැබැයි ඒක තව ඉදිරියට පතුරවන්න පුළුවන් නම් නේද? අපි ලෝකෙට දන්න මිනිස්සු නෙමෙයි. නොදන්න අය වුණත් සාර්ථකව යහපත්ව ජීවත් වෙනවා නම් ඒ අය දැන දැකලා සතුටක් ඇති වෙනකොට දැන් එතකොට මේ මුදිතාව දියුණු කරන කෙනාගේ හිතේ නිතර සතුටක් තමයි තියෙන්නේ. එතකොට සතුට හේතු වෙනවා අරතිය දුරු කරන්න. nissaraṇaṁ hetaṁ āvaso aratiyā yadidāṁ yadidāṁ මුදිතා චේතෝ විමුක්ති. ඊට පස්සේ දැන් ඔන්න අද එකට එන්න පුළුවන්. අද කියන ඡේදය අපි කියමු උත්තරාංසානසර ආයි පොඩ්ඩක් කියවන්න කියලා. ඉදපනාවසෝ භික්ඛු එවං වදෙය්‍ය. කියන්න බලන්න.
ඉදපනාවසෝ භික්ඛු එවං වදෙය්‍ය. උපේක්ඛාහි කෝ මේ ආවසෝ චේතෝ විමුක්ති භාවිතා බහුලීකතා යානිකතා වත්තුකතා අනුට්ඨිතා පරිචිතා සසමාරද්ධහ. අතච පනමේ රාගෝ චිත්තං පරියාදාය තිට්ඨ තීති. සෝ මා හේවන් තිස්ස වචනියෝ මායස්මා ඒවන් අවච මා භගවන්තං අබ්භාචික්කි නහි සාදු භගවතෝ අබ්භක්කානං නහි භගවා ඒවං වදෙය අට්ඨාන මේතං ආවුසෝ අනවකාසෝ යං උපේක්ඛාය චේතෝ විමුක්තියා භාවිතා බහුලීකතා භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය අතච්ච පනස රාගෝ චිත්තං පරියාදාය ටස්ස තීති නේතං තහනං විජ්ජති නිස්සරණං හේතං ආවුසෝ රාගස්ස යදිදං උපේක්ඛා චේතෝ විමුක්ති ඇවැත්නි උපේක්ෂා චේතෝ විමුක්තිය වූ කලී මා විසින් වඩන ලද්දේය බහුල වශයෙන් කරන ලද්දේය යානයක්සේ කරන ලද්දේය වාස්තුවක් වරහන් තුළ ප්‍රතිෂ්ඨාවක් වරහන් වහලා කරන ලද්දේය අනුෂ්ඨිත වරහන් තුළ පරිපූර්ණ කරන ලද්දේය පුරුදු කරන ලද්දේය මොනවට සම්පූර්ණ කරන ලද්දේය එතෙකුදු වූවත් රාගය මාසිත හාත්පසින් ගෙන සිටියයි මෙහි භික්ෂු නමෙක් මෙසේ කියන්නේ වී නම් එසේ නොකිය යුතුයයි හේ කිය යුතු වන්නේය ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා භාග්‍යවතුන් වහන්සේට අභ්‍යක්ඛ්‍යාන නොකෙරේවා වරහන් තුල දොස් නොකියාවා වරහන් වහලා භාග්‍යවතුන් වහන්සේට අභ්‍යක්ඛ්‍යාන කිරීම නොමැනව භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරන සේක ඇවැත්නි උපේක්ෂා චේතෝ විමුක්තිය වඩන ලද කල්හි බහුල කොට කරන ලද කල්හි යානයක් මෙන් කරන ලද කල්හි වාස්තුවක් වරහන් තුල ප්‍රතිෂ්ඨාවක් වරහන් වහලා කරන ලද කල්හි අනුෂ්ඨිත වරහන් තුල පරිපූර්ණ වරහන් වහලා කරන ලද කල්හි පුරුදු කරන ලද කල්හි මොනවට සම්පූර්ණ කරන ලද කල්හි එසේ කරන ලද කල්හි පවා ඔහුගේ සිත රාගයෙන් රාග තෙමේ හාත්පසින් ගෙන සිටින්නේය යනමය නොකරුණක අවකාශ නැත්තේක මේ කාරණය අවිද්‍යමානය ඇවැත්නි උපේක්ෂා චිත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද ඇවැත්නි මේ රාගයාගේ නිස්සරණයයි හෙතෙම කිය යුතු වන්නේය වරහන් තුල ඔහුට කිය යුතු වන්නේය
ඔව් ඉතින් ඇත්තටම මේක සෑහෙන ගැඹුරක් මේ කතා කරන්නේ නිකම් පොඩි මට්ටමකුත් නෙමෙයි ඒක අතකින් කියන්නේ දැන් අපි කතා කරා මෛත්‍රිය ගැන කරුණාව ගැන උපේක්ෂාව ගැන කතා කළා ඉතින් ඒක එකපාරටම උපේක්ෂාව වඩන්න බෑ ඇත්තටම මෛත්‍රී කරුණා මුදිතා ඒකේ සම්පමණක අද්දකීම් සහිත කෙනෙකුට තමයි උපේක්ෂාවට එන්න පුළුවන් දැන් මේ කතා කරන හැබැයි සමත භාවනාවක් මෙතන මේ විපස්සනාවක් නෙමෙයි කතා කරන්නේ මේ සමත භාවනාවක් ගැන කතා කරන්නේ එතකොට මෛත්‍රී භාවනාව කඩපු කෙනෙක් මෛත්‍රී චේතෝ විමුක්තියක යම්සි අත්දැකීමක් ලැබලා ඊට පස්සේ අපිටම යා කරුණා භාවනාවක් වඩනවා ඒකෙත් යම්සි අත්දැකීමක් ලැබලා මුදිතා භාවනාවක් කරනවා ඒකෙත් යම්සි අත්දැකීමක් ලැබලා ඊට පස්සේ යාට එන්න පුළුවන් උපේක්ෂාවක් වඩන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් පිළිවෙලට කියන්නේ ඒක තමයි ටිකක් හොඳ හොඳට ප්‍රායෝගික වෙන්නේ. ඒක පාටම උපේක්ෂාවට පයින් එක ඒ තරම්ම සාර්ථක නැහැ. මොකද හුඟක් වෙලාවට උපේක්ෂාව වරද්ද ගන්නවා මේ අර ඉන්ඩිෆරන්ස් කියලා කියන්නේ. කිසි ගාණක් නැතුව ඉන්නේ. මලත් ගානක් නැහැ, කෑ ගැහුවත් ගානක් නැහැ, වැටුණත් ගානක් නැහැ, අනිත් කෙනාට මොනා වුණත් ගානක් නැහැ. නේද? තමන්දී ඔයෙ ඉන්නවා ඉතින්. ආයි මොකක්වත් ක්‍රියාත්මක වීමක් නැහැ. අනිත් මිනිස්සුන් වැටලා දඟලනවා, මැරෙන්න හඳනවා, කෑ ගහනවා නේ දුකින් ඉන්නවා. මිනිහට ගානක් නැහැ. ඉතින් ඒක නෙමෙයි උපේක්ෂාව කියන්නේ. ඉතින් අර නිවරදිව අපි මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක් මේ දිනු කරන්නේ නැතුව එකපාර්ට්ම උපේක්ෂාවට එීම තුළ ඔන්නය මේ හානිය තියෙනවා. ඔන්නය ළඟ සතුරා ඉන්නවා ඔන්නයේ තත්ත්වයක් තුළ, කියන්නේ උපේක්ෂාව වැරදි විදිහට වැඩුවොත් අපිට කිසි අර ඉන්සෙන්සිටිව් වෙනවා, ඉන්ඩිෆරන්ස් කියලා කියනවා. කිසිම හැඟීමක් නැහැ, නිකන් එයාට කිසිම අනිත් කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ නැහැ, සහකම්පනයක් නැහැ, අනිත් කෙනෙක් ගැන කිසි හැඟීමක් නැහැ, නිකන් ඔහෙ මොකෙද්ද වගේ ගත කරනවා. ඉතින් තනිකර අඥාන උපේක්ෂාවක් තියෙන. ඉතින් ඒක නෙමෙයි බලාපොරොත්තුව. මෙතන උපේක්ෂාව කියන්නේ ඊට වඩා ගැඹුරක්. සාමාන්‍ය උපේක්ෂා භාවනාවක් වඩන්නේ අර කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කර්ම කම්මස්සකා සබ්බේ සත්තා කියලා. දන්නවද ඒ වාක්‍ය මතකද? කර්මය මූලික කරගෙනයි මේ සත්වය හැසිරෙන්නේ. ඒ මිසක් මේක මට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බෑ. එයාට තින් යම්සි කර්ම ශක්තියකුත් තියෙනවා කියලා. එතන කර්මය මූලික කරගෙනයි මේ සියලු සත්වය වාසය කරන්නේ කියන තැනට අපේ හිත ගන්න ඕනේ. තොර කම්මස්සකා සබ්බේ සත්තා මුළු වාක්‍ය කියනවා නම් මොකක්ද ඒක එනවා ටිතිසු මොකක් හරි සූත්‍රයක එනවා මේ මේකෙත් තේරෙන්නේ නේද දසධම්ම සූත්‍රේ මතකද කියන්න බලන්න ඒක චුට්ටක් කියන්නකෝ ඒක කොටස එන්නේ
කම්මස කෝමහි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යංකම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමීති
පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කි තබ්බං. ඔව්. ඔන්න ඔතන තියෙනවා කම්මස්සකා සබ්බේ සත්තා කියලා ඒකෙන් ගන්නවා. ඒ කියන්නේ දැන් සියලුම සත්වයෝ කර්මයේ දායාද කොට කර්මයේ සොකීය කොට තමයි කටයුතු කරන්නේ නේද? ඒතර අපි මේ තනි තනිය කටයුතු කරාට මොකද අපි අරන් ආපු යම්සි කර්ම ශක්තියකුත් තියෙනවා. මේ භවයේ තුල ගොඩනගපු කරපු කියපු දේවල් හරහා අපිට එකතු වෙච්ච යම්සි කර්ම ශක්තියකුත් තියෙනවා. ඉතින් තවත් කෙනෙක් මට උදව් කරන්න ඉඩ තියෙනවා. තවත් කෙනෙක් මට මෛත්‍රියක් පවත්වන්න ඉඩ තියෙනවා. මං කරන දේ ගැන දැකලා සතුටු වෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මට කරුණාවෙන් සලකන්න ඉඩ තියෙනවා. හැබැයි මං සතු යම්සි කර්ම ශක්තියකුත් තියෙනවා. නේද? ඒතර ඒක සමහරවිට අනිත් කෙනාට අභිභව යන්න බෑ. මම ඉතින් අපි තවත් වෙන පිට කෙනෙක් එයා දුකටපත් වෙලා ඉන්නවා. මම ගිහිල්ලා උදව් කරන්නත් හදනවා. මට කරුණාවකුත් තියෙනවා ගැන. මේ තාමත් එයාට දුකෙන් ගැලවෙන්න බෑ. එයා සතු යම්සි කර්ම ශක්තියකුත් තියෙනවා. එයාට ගිවන්න වෙලා. ඉතින් ඔන්න ඔයගේ තැනකට අපිට හිත ගන්න පුළුවන් නම් එතනත් ගැඹුරක් තියෙනවා. එතනදී අර අදහස් වෙන්නේ නැහැ මම යාව නොසලකා හන්නවා කියලා. ඒත් මම උදව් කරන්නත් ගියා. එයාට යම්සි කරුණාවන්තව කටයුතු කිරීමකුත් කරනවා. හැබැයි මනුස්සයා දුක තාම දුර වෙලා නැහැ නේද? ඒක ඇතුළත දැවෙනවා. මම කොච්චර උදව් කරත් කොච්චර මම පිහිට වෙන්න හැදුවත් එයාට බෑ මේ පිහිට ලබන්න. නැත්තම් එයාගේ හිත සතුටින් තියාගන්න හිතේ නිරෝගීකමක් ඇති කරගන්න කායික වේවා මානසික වේවා එහෙම නිරෝගීකමක් ඇති කරගන්න එයාට තාමත් බෑ. මේ මෙච්චර අනිකුත් සාධක ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙද්දිත් යාව රැක බලා ගන්න කට්ටිය ඉන්නවා, අමුදරුවෝ ඉන්නවා, ඥාති මිත්‍රාදීන් ඉන්නවා, යහළු යෙළුවෝ ඉන්නවා. ඉතින් ඒවා ඔක්කොම තියෙනවා. නමුත් මිනිස්සයා තාම දුකේමයි ඉන්නේ. ඉතින් එතන තියෙන්න පුළුවන් කර්මය. අපිට එකපාරටම මේ සියල්ල ගැන පූර්ණ අවබෝධයක් එන්න ඇතන එන්නේ වගේ තැනකදී අපිට මේ කර්මයට යොදන්න පුළුවන්. මේ මිනිස්සයාට යම්සි පෙර කරපු අකුසලයකුත් තියෙනවා. ඒක තමයි මේ විඳින්නේ. ඉතින් මට සම්පූර්ණයෙන්ම යාව එතනින් ගලවන්න බෑ කියලා තින් මගේ හිතේ මම වට ගන්න නැතුව පවත්වා ගැනීම. දැන් දෙමව්පියන් සම්බන්ධයෙන් දරුවන්ට, දරුවෝ සම්බන්ධයෙන් දෙමව්පියන්ට, යහළුවන් සම්බන්ධයෙන් යහළුවන්ට ඉතින් වගේ තැනක් එන්න ඉඩ තියෙනවා. දැන් අපි කොයිතරම් කරත්, කොයිතරම් අපි තමු පාර කිව්වත්, කොයිතරම් උදව් කළත් සමහරවිට ගොඩ ගන්න බෑ. ඒ වගේ තැන් ඇති වෙනවා. ඉතින් එතකොට අපිව වට ගන්න නැතුව අපිව නිකන් එකෙන් හිතේ මොකද්ද ඍණ ආකල්පයක් ඇති කරගන්න නැතුව අපි නිකන් මැද්දේ උපේක්ෂාවේ ඉන්න ඕනේ. එතකොට තමයි අන්න නිකන් සියලු සත්වයන් කෙරෙහි මෙන්න මේ කර්මයත් ඒගොල්ලෝ සොකීය කොටයි හැසිරෙන්නේ. ඒගොල්ලන්ගේ කර්මය ඥාතිය. කර්මය තමයි ඒගොල්ලන්ගේ පිහිට. කර්මය සොකීය කරගෙනයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ කියලා මේ කර්මය මූලික කරගෙන අන්න උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒත් ඔන්නේ උපේක්ෂාව පතුරවන්න පුළුවන් නම් දැන් උපේක්ෂා චේතු විමුක්තියක් දක්වා එතකොට හිත වඩන්න පුළුවන්. ඒත් මෙන්න මේ උපේක්ෂාව හිතේ වඩනවා කියලා කියන්නේ දැන් හිතන්න අපි අර මෛත්‍රිය වැඩුවා වගේ දැන් එයා උපේක්ෂාවක් වඩනවා මේ සියලු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ මෙන්න කර්මයේ සොකී කොටගෙන ඉන්නේ කියලා දැන් එයාට හිතේ උතර උපේක්ෂාවක් නැති වෙන්නේ ආ එකපාරට දඟලන්න යන්නේ නැහැ එකපාරට මේ උදව් කරන්න යන්නේ නැහැ දැන් එයා තේරුම් ගන්නවා මෙතන තියෙන මේ කර්මයේ සොකී කරගත්ත බවක් ඔක්කොමලා එතකොට මේ කර්මයේ සොකී කරගෙන කර්මයේ මූලික කරගෙන කටයුතු කරන බවක් තියෙනවා මට ඉතින් ලොකුවට කරන්න ගියාට උදව් කරන්නත් අමාරුයි නොකර ඉන්නවත් නෙමෙයි. දැන් අර ගැඹුරින් ආපු නෝනක්නේ මෙතන තියෙන්නේ නේ. නැත ඉන්ඩිෆරන්ස් කියන එක නෙමෙයි නිකන් අර කිසිම හැඟීමක් නැහැ කියන එක නෙමෙයි. ගැඹුරකින් ආපු අවබෝධයක්. කරන්නත් ගියා. ඒකෙත් අත්දැකීම් ලැබලා තිනවා. මෛත්‍රියකුත් වඩලා තිනවා. කරුණාවක් වඩලා තිනවා. මුදිතාවක් වඩලා තිනවා. දැන් මේ ඊට වඩා ගැඹුරකින් උපේක්ෂාවක් වඩනවා. එතකොට මේ ටිකක් අර දහම පිළිබඳ නිකන් පරිණත බවක්. උපේක්ෂාව කියන්නේ ටිකක් පරිණත ගතියක්. මුලදී මෛත්‍රිය කියන්නේ එච්චර පරිණත ගතියක් නෙමෙයි. මුදිතාවක් කියන්නේ උපකරුණාවක් කියන්නේ මේ තරම් පරිණත බවක් නෙමෙයි. මෙතන තියෙන ඊට වඩා ටිකක් පරිණත බවක් ගැඹුරක්. ඒතර මෙහෙම දැන් උපේක්ෂාවක් වඩද්දි එයා ඒක පතුරවනවා මේ දිශාවට, දකුණු මේ ඊළඟ දිශාවට, ඔහොම ඉතින් අට දිශාවකට උඩට යටට ඔහොම පැතුරුවොත් දැන් අන්න එයාට පුදුමාකාර නිකන් උපේක්ෂා සහගත බවක් හිතේ හදාගන්න පුළුවන්. නේද මේක උපේක්ෂා සහගත බව කියන්නේ වේදනාව පැත්තෙන් ගත්තොත් මොන වේදනාවද? සැප වේදනාව, අදුක්කම සුඛ වේදනාව. වේදනා જાති කීයක් තියෙනවද? ප්‍රධාන ඒවා වේදනා જાති කීයක් තියෙනවද? තුනයි. මොනවාද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා. එතකොට මේ දැන් මේ හැදෙන උපේක්ෂා චේතු විමුක්තිය යන්නේ මොන වේදනා පැත්තෙන් කිව්වොත්? අදුක්කම සුඛ වේදනාවට. එතකොට මේ අදුක්කම සුඛ වේදනාව තමයි හිතේ නිකන් බලපවත්තන්නේ. දැන් මම මෙහෙම ඇහුවොත් දැන් ඔය අපේ හිතට නිකන් කම්මැලි ගතියක් දැනෙන්නේ අපි සතුටින් ඉන්නකොට දුකින් ඉන්නකොටද? සතුටින් ඉන්නවත් කම්මැලි ගතියද? අදුක්කම සුකේ ඉන්නකොට නේද? ඒ කියන්නේ කිසි ගාලක් නැහැ කියලා, අයියෝ ඇටි රහක් නැහැ ජීවිතේ මාර බෝරින් අප්පා කියලා කියන්නේ නේද කට්ටිය? නේද? ඒ බෝරින් කියන්නේ හරි ඒකාකාරී කියන්නේ අදුක්කම සුකයක් තියෙන, උපේක්ෂාවක් තියෙන. ඉතින් එතකොට මොකද කරන්නේ? පත්තරයක් අතර ගන්නවා පොත් නේද? නැත්තම් ඊමේල් එකක් හරි මේ ටැබ් එකක් එහෙම දෙනවා ඒක අතර ගන්නවා. ඔන්න ඉතින් YouTube බලනවා. ඔන්න ඉතින් අස රාගෙට යනවා. නේද? ඔන්න ඔතන තමයි අපි අහුවෙන්නේ. කියන්නේ අර ඒකාකාරීත්වය අපිට දරන්න තේරෙන්නේ නැහැ. නේද? ඉතින් ඒ උපේක්ෂාව තුළ අපිට වාසය කරන්න හරි නිකන් අකමැත්තක්. උපේක්ෂාව තුළ ඉන්න බැරි ගතියක්. උපේක්ෂාව තුළ රැඳෙන්න බැරි ගතියක් අපේ හිත තුළ තියෙනවා. ඒ උපේක්ෂා වේදනාවෙන් පැනලා යෑම සඳහා කාමච්ඡන්දේ උපයෝගී කරගන්න. ටංගාල කාමච්ඡන්දේට තමයි යන්නේ. යාට දැන් මේකට විවිධත්වයක් අවශ්‍යයි. දැන් කාමච්ඡන්දේ තියෙන ලක්ෂණය තමයි විවිධත්වය කියන එක. සාමාන්‍යයෙන් දන්නවනේ ඉතින් කාමච්ඡන්දේ බහුල කෙනා අපි තුන් දැන් පෞල් ජීවිතයක් ගත කරන්න ගියත් එයාට එක්කෙනෙක්ගෙන් බෑ තෘප්තිමත් වෙන්න. නේද? තව කීප දෙනෙක් ඔස්සේ හඹාගෙන යනවා නේද? අන්න ඒ වගේ මේ හිතේ එතකොට අර එක අරමුණක රැඳී සිටින්න බැරි ගතියක්, එකකින් තෘප්තිමත් නොවන ගතියක්, සරලව මධ්‍යස්ථව ඉන්න බැරි ගතියක්, ඒ වෙනුවට විවිධත්වයේ සොයන ගතියක්, නානා අරමුණු ඔස්සේ යන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ තාම කාමච්ඡන්දේ ඉන්නේ. තොර කාමච්ඡන්දය යටපත් වෙලා උපේක්ෂාවකටත් ආවා කියන්නේ ඒ කියන්නේ සෑහෙන්න ඉතින් පරිණතයි. එයාට ඒ උපේක්ෂාව තුල ඉන්න පුළුවන් ආයි කාමච්ඡන්දෙට හිත නොදා. ආයි සැප වේදනාවක් ඉල්ලන්නේ නැතුව. තේරෙනවද? දැන් සැප වේදනාවක් ඉල්ලලා මේක ආයි නිකන් තෘප්තිමත් කරන ගතියක්, මේව සතුටු කරන ගතියක් හිතේ නැහැ. අර උපේක්ෂාව තුල වාසය කරන්න පුළුවන්. ඒකයි දැන් මේ උපේක්ෂා චේතෝ විමුක්තියක් වඩපු කෙනාගේ තියෙන ලක්ෂණ. ඒක තමයි එයාට උපේක්ෂාවේ ඉන්න පුළුවන්. එයා ආයි කාමච්ඡන්දයක් ඉල්ලන්නේ නැහැ. රූප බලන සතුටු වීමක් බලාපොරොත්තුවක් නැහැ. සද්දහල සතුටු වීමක්, ගඳ සුඳ බලන සතුටු වීමක්, රස බලන සතුටු වීමක්, ස්පර්ශ ලබන සතුටු වීමක් නැහැ. හිතෙත් කාමයේ මුල් කරගත්ත අපිටම සංකල්පනාවන් පහල කළ සතුටු වීමක් නැහැ. එයාට බොහොම හරක තුල වාසය කිරීම කියන එක හරි තෘප්තිමත් බවක් දනවනවා. ඉතින් ඔතන තියෙනවා දැන් ඉතින් එයාට කාමයන් වැඩි උවමනාවක් නැහැ. දැන් මේ රහත් වෙලා නෙමෙයි නේද? ලොකු විපස්සනාවක් වඩලත් නෙමෙයි මේ කතා කරන්නේ තාම. මේ කර්මයේ උපේක්ෂා චේතෝ විමුක්තියක් වඩලා. ඒතර මේ විපස්සනාවකින් ආපු තත්ත්වයක් නෙමෙයි මේ. මේ ඇවිල්ලා තාම මේ බ්‍රහ්ම විහාර භාවනා මට්ටමක් මේ කතා කරන්නේ. තාම සමතයක් කතා කරන්නේ. බ්‍රහ්ම විහාර භාවනා මට්ටමක පවා උපේක්ෂා චේතෝ විමුක්තිය මට්ටමකට දියුණු කරා නම් ඒතර රාගයෙන් සිත ඉවත් වීමක් දේශනා කළා තියෙනවා. ඒතර මෙන්න මේ දැන් එයා එච්චර දුරට දියුණු කළා එයා කියනවා නම් අනේ තාමත් මගේ හිතට රාගෙනවා කියලා. ඒ කියන්නේ මේක වැරදලා නැහැ. එච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක හොඳටම බහුලීකృత කරා නම් උපේක්ෂා මූලික කරගත්ත දහමක් හිතේ තියෙනවා නම් ඒ කියන්නේ රාගේ කිට්ටු කරගන්න රාගේ එන්න විදිහක් නැහැ. ඉතින් ඔක හොඳටම ප්‍රකටයි. දැන් ධ්‍යාන පැත්තෙන් එහෙම කතා කරද්දි දැන් කොයි ධ්‍යානෙද උපේක්ෂාව ප්‍රබලව තියෙන්නේ? හතරවෙනි ධ්‍යානෙ. ඒක සාමාන්‍යයෙන් මතකද විස්තර කරන්නේ මේ විතක්ක ਵਿਚාරාණං උපසමා නෑ මතක නැද්ද ඒ ස්ටොක් ෆ්‍රේස් මේ මේකක් තියෙනවා මේ ඔව් නෑ ඒ පළවෙනි එකනේ පළවෙනි ධ්‍යානේ තමයි විතක්ක ਵਿਚාර පිරිසුක එකක් ගදා තියෙන්නේ අවිතක්කං අවිචාරං විවේකජං පිරිසුකං ඒ තියෙන්නෙත් වෙන එකක දෙවෙනි එකේ සුකස්සජ පහනා දුක්කස්සජ පහනා ඒක තියෙන ලස්සන වාක්‍ය ටිකක් මේ සුකස්සජ පහනා දුක්කස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම උපෙක්කෝ විහෙරති උපෙක්කා සති පාරිසුද්ධින් චතුත්ථජ්ජහානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න විදිහට එන්නේ උපෙක්කා සති පාරිසුද්ධින් චතුත්ථජ්ජහානං උපසම්පජ්ජ විහෙරති. මේ උපේක්ෂාවයි සතියයි පිරිසුදු බවකයි සහිතව චතුර්ථ ධානයේ වාසය කරනවා. ඉතින් ඔන්නෝවා දිනු කරනවා නම් යම්සි කෙනෙක් චතුර්ථ ධානයේ වඩනවා නම් ඊටත් එහා ගිහිල්ලා අරූප ධාන එහෙම වඩනවා නම් ඒ කියන්නේ මේ ඒකත් තුළ බහුලව වාසය කරනවා නම් ඒකත් ඉතින් සෑහෙන දුරට රාගේ මැඩපවත් වෙනවා. ඉතින් ඒකේ අවාසිත් තියෙනවා. දයාට හිතෙන්න පුළුවන් ආ දැන් අනාගාමී වෙලා කියලා. මොකද රාගේ ඉන්නේ නැහනේ. මොකද දැන් අර උපේක්ෂාව තුළ දැන් ප්‍රබලව හිත පැවැත්වෙනවා. ඉතින් අතන නම් සෑහෙන සමාධි මට්ටමක් තියෙනවා. විමුත් චේතෝ විමුති පැත්තෙන් ගත්තොත් හිතේ පූර්ණ විවෘත භාවයක් නිදහසක් භුක්ති විඳිනවා උපේක්ෂාව මුල් කරගත්ත. ඉතින් එතකොට රාගෙ කිට්ටු වෙන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් හරි දැන් දැන් හරි මං අනාගාමි, දැන් ඉතින් ආවෙත් නෑ, රාගෙන්නෙත් නෑ, ද්වේෂෙන්නෙත් නෑ. ඉතින් සෑහෙන්න දුරට ඉතින් මේක හිතන්න පුළුවන් තමන්ව අදිතක්සේරු කරන්න පුළුවන් මේ මාර්ගඵලයක් කියලා. නමුත් මේ උපේක්ඛා චේතෝ විමුක්තියක් කියන්නේ මාර්ගඵලයක් නෙමෙයි. මේකත් තේරුම් ගන්න ඕනේ. අපි මේවා ඕන්ට වඩා අදිතක්සේරුවක් කළ යුතුත් නැහැ. මේ උපේක්ඛා චේතෝ විමුක්තියක් කියන්නේ මාර්ගඵලයක් නෙමෙයි. එතකොට මේකෙන් ඕන්නම් කෙනෙකුට බ්‍රහ්මතලයක උපදින්නත් පුළුවන්. නේද? එතකොට මේ මේ මෙබඳු උපේක්ෂාවක් මේ චේතෝ විමුක්ති මට්ටමට ලක් කළා, ප්‍රගුණ කළා, ඒක පිරෙහෙන්නේ නැතුව මිය ගියොත් එයාව බ්‍රහ්මතලයකට උපදින්නත් පුළුවන්. ඒක වෙන්නේ මෙත්තානිසංස සූත්‍රයේ 11 වෙනි ආනිසංසය නේද? එතකොට මේ මෙත්තානිසංසය එන 11 වෙනි ආනිසංසය මේ ඔක්කොටම පොදි. සියලු බ්‍රහ්ම විහාර වලට පොදි. ඉතින් එතකොට එතකොට එහෙම ගිහිල්ලත් හැබැයි ආයෙත් ඉතින් මේකට එන්නත් පුළුවන්. ආයෙත් ඉතින් දිවි ලෝකෙට යන්න පුළුවන්. ආයෙ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. ඉතින් ආයෙත් කාමයන්ට යන්න ඉඩ තියෙනවා. ඉතින් කොච්චර මේවා දිනු කරත් ඒකයි තියෙන මේ මොකද්ද කියන්නේ රිස්ක් එක. නැත්තම් අවදානම මේවා දිනු කළා කියලා එතනින් අදහස් වෙන්නේ රාගේ සම්පූර්ණයෙන් ඉවත් වෙලා කියලා. తాවකාලිකව සෑහෙන කාලයකට නේද? සෑහෙන කාලයකට මේක වඩන තාක් හොඳට හිතේ මේක පළපදියම් වෙලා තියෙන තාක් ඒ හැකියාව හිතේ රැඳිලා තියෙන තාක් ඒකේ බලපෑම හොඳට හිතට දැනෙන තාක් රාගේ ඉන්නේ නැහැ පලාතක. මේක වෙන්න පුළුවන් දැන්. උදාහරණයක් වශයෙන් අපි තුමු යම්ස කෙනෙක් කසින වඩනවා. වඩලා ඒකෙන් වඩනවා අරූප ධ්‍යාන. අරූප ධ්‍යානවල පුදුමාකාර විවෘත භාවයක් මේ වගේම තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය චේතෝ විමුක්ති වගේම මේ අරූප ධ්‍යානවලත් තියෙනවා ඒ හිත විවෘත කරන ගතිය, හාත්පස පැතිරෙන ගතිය. ඉතින් ඒකත් උපේක්ෂාවමයි මුල් කරන්නේ. හැම අරූප ධ්‍යානයකම තියෙන උපේක්ෂාව. ඉතින් රාගෙ කිට්ටු වෙන්නෙම නැහැ. මේක ආයි කිසිම රාගයක් එන්නේ නැහැ. ද්වේෂයක් ලොකට එන්නෙත් නැහැ. ඉතින් එතකොට එයා අනවශ්‍ය විදිහට තමන් උඩට දාගන්නට දෙනවා දැන් මේ මාර්ගඵල ලැබිලා කියලා. රැවටෙන තැන් එකතකින්. ඒ කියන්නේ මේ සමත භාවනාව ගැන අපි මේ ඉතින් කතා කරන්නේ. ඒතර වෙන්න පුළුවන් එක හානියක් නැත්තම් අවදානමක් නොමග යාමක් තමයි මේක මේ මාර්ගඵලයකට හේතු කිරීම. මෙතන මේ කතා කරන උපේක්ෂා තේජෝ විමුක්තිය මාර්ගඵලයක් නෙමෙයි. මේක తాවකාලිකව ධ්‍යාන මට්ටමක් කියන්න පුළුවන්. එමත් නැත්තම් චේතෝ විමුක්ති මට්ටමක් වඩා නිවර්දිව කියනවා නම්. ඉතින් එතකොට හිතේ ඇති වෙන්නේ හාත්පස විවෘත භාවය, කිසිම රාගයකින් ද්වේෂයකින් තොරව වාසය කිරීම, කිසිසේත්ම රාගයක් හිතට වැද්ද නොගැනීම, නිකන් සංසිඳිච්ච මනසකින් සැහැල්ලුවෙන් ඊළඟට සාමකාමී මනසකින් උපේක්ෂාවෙන් වාසය කිරීම. ඒ උපේක්ෂාවේ හිටියා කියලා එයාට එතකොට අරව ඉල්ලන ගතියක් නැහැ. ආයෙත් ගිහිල්ලා මේ සින්දු අහන්න ඕමනාවක්, ආයෙත් ගිහිල්ලා අපිතුමු රූප බලන්න ඕමනාවක්, ඒ හිත කාමයට යෑමක් එයාගේ නැහැ. මොකද උපේක්ෂාව තුළ අර ඒකාකාරී බව තුළ ඉන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. ඒ ඒකාකාරී බව තුළත් නිකන් දත් මිටිකාගෙන සිටීමක් නෙමෙයි නේද? සැහැල්ලුවෙන් සිටීමක්. මොකද ගැඹුරු ප්‍රඥාවකුත් එකාතකින් ගැඹුරු කියන්නේ බෑ යම් හෝ පමණක ප්‍රඥාවකුත් වැඩ කරනවා. ඒ කියන්නේ මේ කම්මස්සකා සබ්බේ සත්තා. සීලම සත්ත්වයෙන් ඉතින් කර්මය සොකී එකටගෙන ඉන්නේ කියලා ඉතින් එහෙම කර්මය මූලික කරගත්ත පැත්තකුත් තියෙනවා. ඉතින් අර වඩපු මෛත්‍රියක් කරුණාවක් ඒවත් නැතුව නෙමෙයි. හැබැයි ඉතින් හිතේ අර ඒකාකාරී බව දරන්න පුළුවන්, ඒක තුළ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක එකතකින් දැන් මේ අපි කතා කළේ උපේක්ෂාව සමතේ මූලික කරගත්ත. ඉතින් උපේක්ෂාවම තමයි ඇත්තටම විපස්සනා ආයුනුත් ගැඹුරට යනකොට ලැබෙන්නේ. හිතන්න දැන් අපි දියුණු කරගෙන ගියා කියලා විපස්සනා භාවනාවක්, සතිපට්ඨානයක් දියුණු කරනවා කියලා. සතිපට්ඨානයක් දියුණු කරගෙන යනකොට හිතන්න කෙනෙකුට හිතේ විවිධාකාර හිතේ එකඟතාවයක් දියුණු කරගෙන අපිට සතියක් සම්පජඤ්ඤයක් දිනු කරගෙන එයාට මේ විවිධාකාර කායික වශයෙන් පැනනගින අපි තුමු ධාතු ලක්ෂණ පෙන්වුම් කරනවා කියලා දැන් විවිධ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් යනවා. ඒක මේ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් ඒ වඩන ධාතු මනසිකාර භාවනාවේදීත් බහුල වශයෙන් හුඟක් වෙලාවට තියෙන්නේ උපේක්ෂාවක් තමයි මුල් මට්ටමේදී පවා. ඒ කියන්නේ ඒක එකපාරටම සතුටක් දෙන්නේ නැහැ, නිකන් මුලදී සතුටක් එන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා ඊළඟට හේතු වෙන්නේ නිකන් අතර වෙන්නේ මැචුව වෙන්නේ මෝරන්නේ උපේක්ෂාවකට තමයි. දැන් බොජ්ජංග ධර්ම හත වුණත් ඉවරෙන්නේ මොකෙන්ද? නේද? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. එතකොට මේ බොජ්ජංග හත මුලදී වැඩෙන රටාවක් තියෙනවා. හොඳට සතිය බහුලීකృత වෙන්න ඕනේ. ඊට පස්සේ සතිය බහුලීකృత වුණාට පස්සේ නැත්තම් හොඳට පිහිරියාට පස්සේ මේක හොඳට විමසා බලන පැත්තේ විපස්සනාව පටන් ගන්න ඕනේ. එතරබස් ඒත් එක්ක ඔන්න දැන් විරියක් වැඩෙනවා, ඔන්න ප්‍රීතියක් වැඩෙනවා, හිතේ සැහැල්ලුවක්, කායික සැහැල්ලුවක්, පස්සද්ධියක් ලැබෙනවා, හිත දැන් එකඟ වෙලා සමාධි වෙලා තියෙනවා. දැන් ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ, ඒකට වෙන්න ඉඩ හැරලා තමන් මේ උපේක්ෂා වෙනවා. ඒතර උපේක්ෂා සම්බොජ්ජංගයක් තමයි එතනදිත් නිකන් මැචුව වෙන්නේ. දැන් බොජ්ජංග ධර්ම වලත් එහාට එහාට යන්න යන්න බොජ්ජංග ධර්ම වැඩෙන්න වැඩෙන්න උපේක්ෂාවක් තමයි හිතේ පැතිරෙන්නේ. හිත තුල නිකන් රජ කරන්නේ, බල බල කරන්නේ. ඉතින් එතකොට දැන් මේ උපේක්ෂා පැත්ත කියන්නේ ඇත්තම ගැඹුරු පැත්තක්. දැන් අපි මේ කතා කරේ උපේක්ෂා චේතු විමුක්තිය කියලා සමත පැත්තක්. හැබැයි විපස්සනාවෙත් පුදුමාකාර පුළුල් පැත්තක්, මේ සෑහෙන ප්‍රබල පැත්තක් තියෙන උපේක්ෂා මූලික කරගත්ත විපස්සනා ඥානවල මාර්ගඵල වලට මෙහා තියෙන ඥානෙට මොකද්ද සාමාන්‍යයෙන් කියන්නේ? අහලා තියෙනවද? සංඛාර උපේක්ෂා කියලා නේද? ඒතර සංඛාර උපේක්ෂාව කියන්නේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි ඇති වෙන උපේක්ෂාවක්. ඒතර එතන මේ සෑහෙන ගමනක් ඇවිල්ලා. ඒ කියන්නේ එයා තුල හොඳ නුවණක් අවදි වෙලා විවිධාකාර විපස්සනා ඥාන හරහා ගිහිල්ලා ඊට පස්සේ දැන් නිකන් තේරුම් අරගෙන මේවා ඇවිල්ලා මේවා යථා ස්වභාවය මෙන්න මේකයි. මේවා ඇවිල්ලා අනිත්‍යයි. මේකයි දුකයි. මේකයි අනාත්මයි. මට මේක මේවා හොල්ලන්න බෑ. මට මේවා මේවට අත දාලා තේරුමක් නැහැ. මේවට ඉතින් ඒවට ආවේනික රටාවක් තියෙනවා. මේවා අනිත්‍ය ලක්ෂණයට නතු වෙලායි තියෙන්නේ. දුක්ඛ ලක්ෂණයකට නතු වෙලා ඉන්නේ. අනාත්ම ලක්ෂණයකට නතු වෙලා මේවා ඔක්කොම තියෙන්නේ කියලා අන්න එතන උපේක්ෂාවක් වඩනවා නේද? සංඛාර උපේක්ෂා කියලා. සියලු සංස්කාරයන් කෙරෙහි ඇති වෙන උපේක්ෂාවක්. ඉතින් ඔන්නේ වගේ ඉතින් ගැහෙන ගැඹුරු අර්ථයකින් විපස්සනා පැත්තෙත් උපේක්ෂාව කතා කරනවා. ඉතින් හොඳයි. ඉතින් මම සෑහෙන වෙලාවක් කතා කරා. කාට හරි මේ ප්‍රශ්නේ එහෙම තියෙනවා නම් නගන්න පුළුවන්. මම ඉතින් කියනවානේ
අවසරයි ගෞරවනීය සාමෙන් වහන්ස ඇහෙනවා කියලා හිතනවා.
ඔව් ඇහෙනවා.
සාමෙන් වහන්ස කමල් රොකැම්ටන් වලින් මේ පැත්තෙන් සාමෙන් වහන්ස ලිඛිත වார்த்தාවක් ලැබිලා තියෙනවා, කමටහන් වார்த்தාවක්.
හරි. මේ කමල්ට එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද අද සාකච්ඡාව සම්බන්ධයෙන්? කාලෙකින් ප්‍රශ්න සාකච්ඡා කළා ඔයගොල්ලෝ ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ නේ බලන්න.
ඒක තමයි. මේ අර එකතැනක සාවින්හන්ස මේ මට තේන්න අර මේ දැන් උපේක්ෂා ගැනම කියද්දි අපි
අර උපේක්ෂා කියලා එක්කෙනෙක් ඉන්නවා සතිපාසලෙත් හැබැයි. යා යන නෙමෙයි අපි කතා කළේ
ඈ. අර තාචුට සාවින්හන්ස අඥාන උපේක්ෂාවයි එහෙම නැත්නම් අවබෝධය තුලින් ලැබෙන උපේක්ෂාවයි කියන එක චුට්ටක් නිකන් පැටලිලි සහගතයි වගේ සාවින්හන්ස. එතන එතකොට අපි මම ගොඩක් කලින් අපි කිසි ගාණක් නැතුව සමහර දේවල් දැන් අපි තුම සමහරලාද අපි තුම වාහනයක් යන ගමන් අපි මොකයි පාරේ වෙන සිදුවීමක් දැක්කා. දැකලා විශේෂයෙන් මම හිතන්නේ මේ වගේ රටවල අපි අර ආරාධනාවක් නැතුව අපි නිකන් පැනලා උදව් කරන්න යන්නේ නැති ගතියකුත් තියෙනවනේ. කවුරු හරි කෙනෙක් උදව් ඉල්ලුවත් කරනවා, නමුත් අර බලෙන් දෙන ගතිය අඩුවීමක් වගේ. එතකොට ඒක මොන පැත්තරද වගේ වැටෙන්නේ කියලා වගේ නිකන් අදහසක් සාවින්නහත්.
ඔව් ඒක තමයි. අපි අර මුලින්ම කිව්වේ ඒ කියන්නේ හුඟක් වෙලාවට අඥාන උපේක්ෂාවට යන්න ඉඩ තියෙනවා. අපිට නිය හැංගීම් නැහැ, කිසි සෙන්සිටිවිටි එකක් නැහැ. එයා ගැන කිසි ගාණක් නැහැ. ඉතින් ඒ ගාණක් නැති தත්ත්වය භවනාවක් වඩලාගත් එකක් නෙමෙයි. දැන් මේ ගාණක් නැති தත්ත්වයක් එන්න පුළුවන් භවනාවක් වඩලත්. කියන්නේ සංඛාර උපේක්ෂාවක් එහෙම කියන්නේ ඉතින් පුදුමාකාර එහා කියන්නේ සෑහෙන දියුණු කරව මට්ටමන්නේ. යා තීරුම් අරගෙන නොකර සිටීමක්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේත් නෑ මුකුත් නොකර සිටීමක් කියලා. ඉතින් එයා ඒ බඳු එක්කෙනෙක් තුළ යම්සි නුවණක් තියෙනවා, මෛත්‍රියක් කරුණාවක් තියෙනවා. අවශ්‍ය තැනකදී අත දානවා. අවශ්‍ය නැති තැනකදී අත දාන්නෙත් නෑ. ඉතින් එතකොට එයා තුළ යම්සි නුවණක් වැඩ කරනවා. කොතනදී මම මෙදිහත් විය යුත්තේ, අත දැමිය යුත්තේ, කොතනදීද මම අත නොදැමිය යුත්තේ? දැන් අතන තියෙන හැම එකක් නේ කොහොමත් අත දාන්නෙම නෑ. ඕනනවත් අත දාන්නේ නැහැ. මනුස්සර හුස්ම ගියත් අත දාන්නේ නැහැ. ඉතින් එතකොට තියෙන්නේ හරිම නිකන් අර රොබෝ කෙනෙක් වගේ කිසි ගාණක් නැති හැංගීමක් නැති එකක් මේ තත්ත්වයක්. ඉතින් ඒක ඇවිල්ලා කිසිසේත්ම බලාප මේ වැඩි යුතු තත්ත්වයක් නෙමෙයි. ඉන්ඩිෆරන්ස් කියන එක නැත්තම් ඉන්සෙන්සිටිවිටි කියන එක කිසිම හැංගීම් දැනීම් නැති තත්ත්වයක්. නිකන් ඔය සොම්බි වගේ තත්ත්වයක් ඉතින් කතා කරන්නේ. තේරුමක් නැහැ ඉතින්. ඒක නෙමෙයි ඇත්තටම බලාපොරොත්තුව. මේ මනුස්සයෝ වශයෙන් ඉතින් අපි ඕනෝන් ගැන හැඟීමක් තියෙනවා. දැන් ඔය සහකම්පණය කියලා එහෙම අපි කතා කරන්නේ එම්පති කියලා මේ සතිමත් භාවය දිනු කරද්දී නේද? අපිට අපි ගැන තේරෙන්න ගන්න ඕනේ සතිය දිනු කරද්දී. එතකොට තවත් කෙනෙක් ගැන තේරුම් ගන්න ඕනේ. එයාව රීඩ් කරන්න පුළුවන් වෙනවා. මෙයාගේ හිතේ දැන් මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. මෙයා නිකන් දැන් නිකන් අර නොරුස්නා ගතියක තමයි ඉන්නේ. නැත්තම් මෙයා නිකන් වැටිච්ච තත්වයක ඉන්නේ. නැත්තම් මෙයා දැන් දුකක ඉන්නේ කියලා නිකන් අර එයාව රීඩ් කරන්න පුළුවන් ගතියක් අපිට තියෙන්න ඕනේ. එතෙන් බලන්න වෙනවා මේ පුඤ්ජලයා තුල තවත් කෙනෙක්ගෙන් උදව් ලබන්න යා කැමති නැත්නම් ඒකෙන්දී යා අනිත් කෙනත් එක ගැටෙනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් එතෙන්ද ඉතින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. නමුත් අහිංසක මිනිස්සෙක් නම් එහෙම ප්‍රශ්නයක් නැත්තම් එයා දැන් අනතුරකටපත් වෙලා නම් ඉන්නේ එතෙන්ද ඉතින් කර අරිනවා කියන එක ගැලපෙන්නේ නැහැ. එතෙන්ද ඒක නෙමෙයි ඉතින් බලාපොරොත්තු නේද? එතෙන්දී අපි තුල යම්සි ජජ්මන්ට් එකක් තියෙනෝනේ, යම්සි තීරණ කිරීමේ හැකියාවක් තියෙනෝනේ. කොතෙන්ද මම අත දැමිය යුත්තේ? කොතෙන්ද උදව් කළ යුත්තේ? කොතෙන්ද මම එයාටම වැඩේ කරගන්න දීලා ඉවත් විය යුත්තේ නේද? දැන් හිතන්න, දැන් ওই දරුවෝ ගැන එහෙම කියද්දි දැන් දරුවෝ සම්බන්ධෙනුත් ඔය පැත්තෙමයි ක්‍රියාත්මක වෙන්නේ. හිතන්න දැන් පුංචි දරුවෙක් ඉපදුනා. ඒතර එයා කෙරෙහි ඒතර දෙමාපියන්ගේ හිතේ පහළ වෙන්නේ මෛත්‍රියක්, කරුණාවක් විශේෂයෙන් නේද? ඒතර එයා මොකද බොහොම අසරණ තත්ත්වයකනේ ඉන්නේ. ඉතින් එයාට ඉතින් අපේ පිහිට අවශ්‍යයි. පොඩි කාණ්ඩක් ඉතින් කිරි ටිකක් දෙන එක, මෙතක් හේතක් අරන් දෙන එක, එයාට උගන්නන එක, ඉතින් ඒ ඔක්කොම ඉතින් දෙමාපියෝ කරනවානේ මෛත්‍රියකින්, කරුණාවකින්. ඊට පස්සේ අපි හිතමු ඒ මෛත්‍රී කරුණා දෙක තව එහාට ගිහිල්ලා දැන් ඔන්න දරුවා සාර්ථක වෙනවා, දරුවා ජයග්‍රහණ ලබනවා, එයාට අකුස් මහත් වෙනවා. ඊට පස්සේ ඔන්න අපි හිතමු එයා අධ්‍යාපනයේ අපි තිබුණු ජයග්‍රහණයක් ලබනවා, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් ලබනවා. අන්න එතන තියෙන මුදිතාවක් ඊට පස්සේ. ඒතර ඒක අපහසුත් නැහැනේ තමන්ගේ දරුවානේ නේද? තමන්ගේ දරුවා සාර්ථක වෙනකොට ඒ දිහා බලලා එතකොට අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ දරුවෙකුට තමාට අපහසු වුණත් තමන්ගේ දරුවාගේ සාර්ථකත්වයේ බලලා සතුට වෙන්න පුළුවන්, මුදිතාවක් වඩන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපි දුමු තවත් ඉතින් උස්මහත් වෙලා ඊට පස්සේ ඔන්න යාව දීග දුන්නා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් අන්න උපේක්ෂා වඩන්න තියෙන්නේ. දැනුත් ඉතින් අපේ අම්මලා තාත්තලා මෛත්‍රී භාවනා කරන්න ගියොත් ඔන්න ඉතින් ප්‍රශ්න තමයි. ඉතින් ඒතකොට අපිට තේරෙන්නේ නැහැ මේ දැන් උපේක්ෂාවට හරව ගන්න තේරෙන්නේ නැහැ හුඟක් වෙලාට තියෙන්නේ. ඒතකොට මෙතන මේ දෙමව්පියන්ගේ පැත්තේ පවා එතන තියෙනවා මේ එක්තරා අන්දම රටාවක්. මුලදී අපි කරුණාවකින්, මෛත්‍රියකින් වැඩේ පටන් ගත්තර දරුවන් විශේෂයි. පස්සේ පස්සේ ඒගොල්ලෝ සාර්ථකනකට මුදිතාවක් වැඩුවට පස්සේ ඒගොල්ලන්ට දැන් වැඩේ කරගන්න දීලා අපි අයින් වෙන්න ඕනේ. මොකද දැන් මේගොල්ලෝ මැචුවනේ, මේගොල්ලෝ දැන් වැඩිහිටියෝනේ නේද? ඒගොල්ලොම දැන් ඒගොල්ලන්ගේ ජීවිතයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒගොල්ලොම දැන් ඒගොල්ලන්ගේ පවුල් ජීවිතයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒතකොට ඒකට ඇඟිලි ගහන්න ගියොත් අම්මයි තාත්තයි. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ට අර දුවලට, ඒ දුවට පුතාට තමන්ගේ පවුලේ වැඩේ ටික කරගන්න විදිහක් නෑ. මොකද අම්මයි තාත්තා ඇඟිලි ගහනවානේ. අම්මට තාත්තට තේරෙන්නේ නැහැ උපේක්ෂාවෙන් වාසය කරන්න. ඒකට අම්මටයි තාත්තටයි එහෙනම් ඔන්න උපේක්ෂා භාවනාව, උපේක්ෂා චේතෝ විමුක්ති දැන් තමයි දියුණු කරන්න තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ මේවා තියෙනවා එක්තරා අන්දමක රටාවක්. මේ පවුල් ජීවිතයක පවා, අපේ මේ ලෞකික ජීවිතයක පවා එකතකින් මේවා තියෙනවා මේ යම්සි රටාවක්. එහෙමනම් අන්න අම්මටයි තාත්තට ඉතින් මේ දියොල්ල දැන් ඉතින් ඒගොල්ලෝගේ පවුලක් රැකගෙන යනවා, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රස්සාවල් කරගෙන යනවා, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. මට තියෙන්නේ ඉල්ලුවොත් විතරක් උදව්වක් කරන්න, එච්චරයි. ඉල්ලුවොත් විතරයි, නැතුව මේ අනාරාධිතව ගිහිල්ලා ඇඟිලි ගහන්න යන්න හුදුස නෑ. අන්න එතන ඉතින් කම්මස්ස කෝමි කියලා උපේක්ෂාවක් වඩන්නයි
තියෙන්නේ. පැහැදිලි සාංශ. සාංශ තව අත් දෙකකුත් එසවෙලා තියෙන, මං හිතන්නේ මේ සම්බන්ධව වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ.
හරි, බලමු එහෙනම්.
අපේ වෙන ඉස්සල්ලාම අයෝමිට අවස්ථාව තියෙනවා. අයෝමිට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම කමල් මහත්මයා අහපු ප්‍රශ්නේම කොටසක් වගේ තමයි මම අහන දේ. උපේක්ෂාවයි අපි දැන් ගන්න සංකල්ප, මේ වීරිය, අදිෂ්ඨානය, ඒවයි අතර සමිනාංශ පොඩක් සම්බන්ධතාව සහ ඒක මට හිතෙන ටිකක් ගැටෙනවා වගේ කියලා, ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් ඔව් තියෙනවා. දැන් කියන්නේ දැන් හිතන්නේ අපි ඉන්ද්‍රිය දැන් අපි විපස්සනා කරන්න ගියාම දැන් අපි සතියක් දියුණු කරනවා, සමාධියක් දියුණු කරනවා, ශ්‍රද්ධාවක් දියුණු කරනවා, ප්‍රඥාවක් දියුණු කරනවා. දැන් ඔයත් තියෙනවනේ ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන කතා කරනවානේ නේද? සද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. ඒතර මේවැත් සමබර කිරීමකුත් අවශ්‍ය වෙනවා. දැන් ඕන්ට වඩා අපි තුමු ශ්‍රද්ධාව විතරක් නම් වැඩිලා තියෙන්නේ, ප්‍රඥාව නැත්තම් තිතනත් අසමබරයි. ඊට පස්සේ අපි තුමු ශ්‍රද්ධාව ඇත්තෙම නැහැ, යන්නෙම නිකන් ඉන්ටලෙක්චුවල් සයිඩ් එකකින්, නිකන් ප්‍රඥා පැත්තක් අල්ලගෙන. එතනත් සමබර නැහැ. සිතෙන්දී සමබර කිරීමක් කරන්න අවශ්‍යයි. ඊට මේ සමබර කිරීමත් එක්තරා අන්දමකින් උපේක්ෂාවට යම්සි නැකමක් දරනවා. ඒකට සාමාන්‍ය කියන තත්‍ර මජ්ජතතාව කියලා. උපේක්ෂා කියන වචනේ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ධමයේ යොදනවා තත්‍ර මජ්ජහතතා කියලා. කියන්නේ එතන හොඳට නිකන් සමබර වීමක්. මේ අවස්ථාවට අනුකූලව ඒ මොහොතේදී ඒ අවස්ථාවේදී නිකන් මැදහත් වීමක්. ඒතර සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර වීමක්. ඊළඟට වීරයයි සමාධියයි සමබර වීමක්. අපි අධික වීර්යයක් පැවැත්වුවොත් හිත සමාධිමත් වෙන්නේ නැහැ. ඊළඟට ඕන්ට වඩා සමාධිය පැත්තට ගියොත් ඔන්න කෙනින්ම යා නිදිබර වෙලා නිින්ද යන ඉඩ දෙනවා. මොකද වීර්යය සම්පූර්ණයෙන්ම අමතකුණා. ඒතර මේ වීර්යයයි සමාධියයි සම්බර වෙන්නත් ඕනේ. ඉතින් එතන තියෙනවා එක්තරා අන්දමකින් සමබර කිරීමක්. ඒ ටික කරන්න හැබැයි සතියෙන් තමයි. සතිය තමයි නිකන් මැද්දේ ඉඳලා මේ දෙගොල්ලන්ගේ සමබරතාවය පෙන්ලා දෙන්නේ. දැන් ওই බොජ්ජංග ගැන කියනද්දිත් ඒක කියනවනේ. අර ධම්මවිචේ විරිය පීති කියන කණ්ඩායම එක ගෲප් එකක්. ඒක කණ්ඩායමක්. කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා හිත හැමතිස්සෙම නිකන් ඇක්ටිව් කරනවා. හිත හැමතිස්සෙම නිකන් ක්‍රියාශීලී කරනවා. සොයා බැලීමක්, වීරය කිරීමක්, සතුටක්. හිත හැමතිස්සෙම නිකන් අවදියෙන් තියෙනවා. ඊළඟට පස්සාද්ධි සමාධි උපේක්ඛා කියන එක හිත නිකන් තැම්පත් කරනවා. සැහැල්ලු කරනවා. නිකන් නිදි කරෝලා. එයා නිකන් සමනය කරලා තියෙනවා. ඒතර මෙන්න මේ කණ්ඩායම් දෙකේ සමබරතාවය පවත්වන්න අවශ්‍යයි. ඉතින් ඒකත් කරන්නේ සතියෙන් තමයි. ඒතර මේ ආධ්‍යාත්මික ධහමක් වඩද්දී ඇත්තනම අපි නිකන් ඔහේ වඩාගෙන ගියාට මොකද බුදුරජාන් වහන්සේ සෑහෙන මේවැ يعني පැති පෙන්ලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරද්දී ඉන්ද්‍රිය සමතාවයක්. බොජ්ජංග ධර්මයන් දිනු කරද්දී බොජ්ජංග ධර්මවල සමතාවයක්. ගැන දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි නිකාං ඔහේ කරනවා වෙනුවට නිකන් විටිවිංගිට බලන්න ඕනේ දැන් කොහොමද හිතේ තත්ත්වය. හිත නිකන් විසිරෙනවට බරද? හිත නිකන් ඔහේ උදාසීන වෙලාද? හැම තිස්සෙම නිකන් නිඳ යනවද? ඈනුම් යනවද? හිතේ කිසි ගැම්මක් නැද්ද? උනන්දුවක් නැද්ද? නැත්තම් නිකන් අධික උනන්දුවක්ද තියෙන. ඒ නිසා මොන්න කේන්ති යනවද? ඒ නිසාම නිකන් හිත විසිරීලාද? කියලා නිකන් අපේ හිත දිහා අපි බලන්න ඕනේ විටිවිංගිට මේ මොකද්ද දැන් තියෙන තත්ත්වය? කියන කාර විමසමින් යන ගමනක් තමයි තියෙන්නේ.
අවසරයි සාංස. ඊළඟට සන්ධ්‍යා මිරිහාන අවස්ථාව තියෙනවා.
හරි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. එතකොට ඔය අනිශ්චිත තත්ත්වය කියන්නේ ඔතනදී උපේක්ෂාව කොහොමද ස්වාමීන් වහන්ස එතන තියෙන්නේ?
අනිවාර්යයෙන්. එතනත් ඉතින් සංකාර උපේක්ෂාව තමයි කියන්න තියෙන්නේ. අනිශ්චිතයි කියලා කියන්නේ හිත සෑහෙන දුරට වැඩිලා. ඒ කියන්නේ අපි හිතමු දැන් අනිශ්චිත කියන වචනය එන්නේ සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් සතිපට්ඨානයේ වැඩි මේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබපු අත්දැකීමක්නේ. හිතන්න යා හොඳට සතිය පිහිටව ගත්තා. පිහිටව ගත්තට පස්සේ දැන් ධම්මවිචයක් දිනු කරනවා. ඒ කියන්නේ සෑහෙන දුරට දැන් මේ අරමුණ සොයා බැලීමක් කරනවා. එතන තමයි සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදේ වය ධම්මානුපස්සී ඔය ටික තියෙන. ඒ කියන්නේ විපස්සනා භාවනාවක් වැඩෙන්නේ. ඒ විපස්සනා භාවනාවක් වැඩුණාට පස්සේ ලැබපු ප්‍රතිඵලයක් තමයි අනිශ්චිතයි කියලා කියන්නේ. දැන් හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. මොකකටවත් හේතු වෙන්නේ නැහැ. ඒ අනිශ්චිතව වාසය කිරීම තනිකර උපේක්ෂාවක තමයි ඇත්තටම මැචුව වෙන්නේ. ඒ කියන්නේ තව තව උපේක්ෂාවක් තුළ තමයි නිකම් පළපදියම් වෙන්නේ. හොඳට නිකන් ආයාගේ හිත තහවුරු වෙන්නේ. ආයි මොකක්වත් ඇසුරු කරන්න එයාට දැන් ඕමනාවක් නැහැ. හිතේ ස්වාධීනත්වයක් ඇති වෙලා තියෙනවා. හිතට තනියෙන් ඉන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. හිත බොහොම ස්වාධීනයි. කාගෙවත් අතල්ලන්න දෙයක් නැහැ. එයාට බොහොම ස්වාධීනව අනිත් අයගෙන් ස්වායත්තව ඉන්න පුළුවන් කමක් හිත තුළ ගොඩනැගිලා තියෙනවා. කාමච්ඡන්දයක් නැහැ දැන්. ව්‍යාපාදයක් නැහැ. තීන මිද්‍යයක් ඇත්තෙත් නැහැ. සැකයක් ඇත්තෙත් නැහැ. හරිම ස්වාධීනත්වයක්. ඉතින් එතනත් උපේක්ෂාවක තමයි පෙන්වන්නේ. දැන් ඇත්තටම මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න ඕක ගැඹුරින්ම කියනවා නම් රහතන් වහන්සේලාගේ පැත්තෙන් තමයි ඉතින් උපරිම මට්ටම වලට කතා කරන්න තියෙන්නේ. උන්වහන්සේලාගේ තියෙන උපේක්ෂාවට පෙන්වනවා චලංග උපේක්ඛාව කියලා. මේ රූප දැක්කට සතුටක් හෝ දුකක් නැහැ. සද්ද ඇහුණට සතුටක් දුකක් නැහැ. ගන්ධ සුවඳ දැනුණයි කියලා සතුටක් දුකක් නැහැ. රස දැනුණා කියලා සතුටක් දුකක් විශේෂයෙන් නැහැ. ස්පර්ශාව කියලා එහෙම සතුටක් දුකක් නැහැ. අරමුණාව කියලා සතුටක් දුකක් නැහැ. මේ සියලු අරමුණු විශේෂෙහි උන්වහන්සේලාගේ හිතේ තියෙන්නේ මේ උපේක්ෂාවක් කියලා කියනවා. ඒක මොකද්ද වයස්කයක් කියනවා චක්කුණා රූපන් දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ න දුම්මනෝ උපෙක්ඛකෝ විහෙරති. අමුතු සතුටක් ඇත්තෙත් නැහැ න සුමනෝ හෝති න දුම්මනෝ. දුකක් ඇත්තෙත් නැහැ, දුමනසක් ඇත්තෙත් නැහැ, උපෙක්ඛකෝ විහෙරති. මේක සාමාන්‍යයෙන් කියන්නේ රහතන් වහන්සේගේ මට්ටමකට තමයි දාලා කතා කරන්නේ. කියන්නේ සියලු දේ කෙරෙහි දැන් උන්වහන්සේට මැදහත් වෙන්න පුළුවන්. හැබැයි එතනින් අදහසක් නැහැ මේ ඕනේ නම් හිතේ මොකද්ද කියන්නේ මේ සතුටක් ඇති කරන්න බැහැ කියලා. ඉතින් ඒවත් පෙන්නවා. මොකද්ද ඔය ලස්සන වචනයක් එනවා මේ මොකද්ද වසීතාවයක් ගැන එහෙම කතා කරනවා. මේ කියන්නේ ඕන්නම් සතුටුදායක දෙයක් දැකලා හිතේ පිළිකුලක් ඇති කරගන්නත් පුළුවන් කියලා. ඕන්නම් සතුටුදායක දෙයක් ඇති කරගෙන දැකලා හිතේ සතුටක් ඇති කරගන්නත් පුළුවන් කියලා. ඕන්නම් සතුටුදායක දෙයක් දැකලා උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ තනිකර දැන් අරමුණ නෙමෙයි තමන්ගේ හිත හසුරුවන්නේ, තමන්ට ඕන විදිහටයි හිත හසුරෙන්නේ. ඒක තනිකර ඉතින් වසවර්තන භාවයක්. يعني තමන්ගේ හිත තමන්ට ඕන විදිහට ඕන තැත්තකින් දාන්න පුළුවන්. අරමුණ විසින් අපිව නටවනවා නෙමෙයි. නේද? සාමාන්‍යයෙන් එහෙමනේ. අරමුණේ තියෙන ස්වභාවය අපේ හිත ගන්නවා. අපි අසුර කරන්නේ බොහොම සතුට උපදවන අරමුණක් නම් ඔන්න හිත සතුටුදායකනවා. දුක උපදවන අරමුණක් නම් ඔන්න දුක අපේ හිතට එනවා. දැන් රහතන් වහන්සේ ඒකෙන් තනි කර සායත්තයි. උන්වහන්සේට ඕන නම් සතුටක් දා ගන්නවා. උන්වහන්සේට ඕන නම් දුකක් දා ගන්නවා. දුකක් කියලා මන් දන්නේ නැහැ කොහොම හරි. අර උන්වහන්සේට කැමති පරිදි මේක හසුරුවනවා. එහෙම පෙන්නනවා ඉතින්. සාමාන්‍යයෙන් ඉතින් කියනවා චලංග උපේක්ඛාව කියලා රහතන් වහන්සේගේ ගැන කියද්දී ඕනම දෙයක් කෙරෙහි උපේක්ෂාව පැවැත්වීමේ වසවත්තන භාවයක් තියෙනවා කියලා කියනවා.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
අවසරයි සාංශ. ඊළඟට ජයන්ති W අවස්ථාව තියෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මේ අද මම උදේ භාවනාව කරන්න කියලා පන්සලට ගියා. පැය 4ක් ඇතරම් කරා. ඒකෙදි ලොකු අපේ බලාපොරොත්තුවක් ඇතුවයි ගියේ කාලෙකින් මට හම්බෙච්ච අවස්ථාවක් කියලා. අද නම් පැය 4ම ඉන්නවයි කියලා. ඉතින් සමහර විට බලාපොරොත්තුව වැඩි වෙලා තියෙන්නේ නැති. ඒ කියන්නේ මගේ වීරිය තිබුණා, ශ්‍රද්ධාවත් තිබුණා, ඔක්කොම තිබුණා. නමුත් සක්මන යන්න ගියාම නමුත් සක්මන දැනෙනවා. සිතුවිලි බහුලයි. එතෙන්දී උපේක්ෂාවෙන් තමයි දෙකම බලාගෙන හිටියා. කිසිම ඒ කියන්නේ එතකොට ටිකක් අර වෙනදා ලබන අත්දැකීම් ලබන්නේ නැතිකොට මං මගේ ඒකට තියෙන අකමැත්ත මං දැක්කා. නමුත් ඒ පැය සක්මන කරා. පරයන්කයට ගියාමත් පරයන්කේ තියෙන්නේ සිතුවිලි ඒවා මේවා. ඒත් උපේක්ෂාවට වැඩිය මං කියන්නේ ඉවසීම කියලා ඒ වචනේ. ඉවසීමෙන් හිටියා. මුළු එකකටවත් ඇලුනේ ගැලුනේ නැහැ. නමුත් අර නොසන්සුන් බවක් තිබුණා කියලා කියන්න පුළුවන්. අන්තිම පැයේ විතරක් වෙනදා බලාපු මම හිතෙන් බලාපොරොත්තු වෙන නිශ්චලත්වයට ගියා කියන්න පුළුවන්. ඒ වගේ වෙලාවේදී ස්වාමින්වහන්සේ උපේක්ෂාව කියන එකට ප්‍රඥාවත් ඇවිල්ලා ඒක ඉබේ සිද්ධ වෙන්න ඕන දෙයක්ද? දැන් මම විසින් කරන්නේ ඉවසීමෙන් උපේක්ෂාව කරන එකනේ. එහෙම නැතුව ඒක මං ඇතුළත වැඩිලා යම් ප්‍රඥාවක් ඇත්තුව ඒක ඒ අවස්ථාවට මූණ දෙන්න මට ඒ තරම් ප්‍රඥාවක් නැහැ කියන එක තමයි මට තේරුම් ගියේ. මම විසින් කරන මගේ පැත්තෙන් කරන ඉවසීමයි උපේක්ෂාවයි විහිං කරන එක තිබුණා. නමුත් ඇතුළෙන් එන එක ආවේ නැහැ කියන එක මම දැක්කා කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
එකක් තමයි අර මුලින්ම කිව්වා වගේ දැන් අර අපිට හුඟක් ලොකු බලාපොරොත්තු තියෙනකොට ඒකත් බරක් වෙනවා. මොකද දැන් අපිට ඕන විදිහට හසුරවන්නනේ අපි බලාපොරොත්තු මේ කොහොම හරි කරගන්නවා මෙහෙම කරනවා කියලා. සමහරවිට ඒකම ඒ ලොකු අපේක්ෂාවක් තියෙනකොට ඒකම බාධාවක් වෙන්නත් පුළුවන්. අධික වීරයක් පවත්වද්දී ඒකත් උද්දච්චයට මුල් වෙන්නත් පුළුවන්. දැන් අර කිව්වනේ මේ හිතේ හුඟක් සිතුවිලි බහුලයි කියලා. ඉතින් අර අධික උනන්දුවක් අධික වීරයක් පවත්වනකොට ඒකම හිත විසිරෙන්න හේතු වෙනවා. ඒකත් එක පැත්තක්. අනිත් එක තමයි අර අපිට පුළුවන් නම් දැන් ඔහොම කියන්නේ මේ ලොකු දැන් ඔය දැන් තමයි ඉන්න ස්වභාවය ගැන කතා කරාම දැන් උතන අපිට අනිශ්චිත බවක් වඩන්න ඇත්තටම මේ දෙඟලීමක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. නිකන් සැහැල්ලු වීමක්. මුකුත් නොකර සිටීමක්. හිතන්න අපි ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැත්නම් නිකන් අපි ඔය කෝච්චි එක යනවා. නිකන් ඔය වාඩි වෙලා නිකන් හේත් වෙලා යනවා නිකන් ඈත බලාගෙන. ඉතින් එතන අන්න උපේක්ෂාවට යන්න පුළුවන් පහසුවෙන්. අනිශ්චිත බවට හිත යන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුඟක් අර අපේක්ෂා බහුලව මේක කරනවා කියන මට්ටමින් යෑමක් නෙමෙයි දැන් අවශ්‍ය වෙන්නේ. මේක මුකුත් කරන්න දෙයක් නැහැ. මට සැහැල්ලු වෙන්නයි තියෙන්නේ. මට නිකන් අර කැන්වස් එකට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. චිත්‍රයට අවධානය නැතුව කැන්වස් එකට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. නිකන් ඔහෙ බලාගෙන යනවා. ඒක නිකන් බ්ලර් වෙන්න දෙනවා. නිකන් ඒක නිකන් බොඳ වෙලා යන්න දෙනවා. මම නිකන් අර මුකුත් නැති ස්වභාවය තුළ හිත පවත්වනවා. එතන අර අපි අපේක්ෂාවෙන් කිරීමකට වඩා වෙන්නෙඩ දීම පැත්ත තමයි වටින්නේ. එතකොට තමයි වැඩේ හොඳට සිද්ධ
වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ප්‍රඥාව පැත්ත කොහොමද එනවා කියලා?
නෑ ඒක තමයි ප්‍රඥාව දැන් ඔතෙන්ට එන්නේ ප්‍රඥාවක් එක්ක. දැන් හිතන්න අපි දැන් ওই විපස්සනාව කරහා යන ගමනේ අපි සතියක් දියුණු කළා, සමාධියක් දියුණු කළා. මේ සංස්කාර ධර්මවල යථා ස්වභාවය දැනගනිමින්නේ අපි යන්නේ. ඒ වැනි අනිත්‍යයක් දකින්නේ, ඒ වැනි දුකක් දකින්නේ, ඒ වැනි අනාත්ම ස්වභාවයක් අපි දකින්නේ. ඉතින් ඒක දැකලානේ හිත හිතේ පාවීමක් කලකිරීමක් එමත් නැත්නම් ඒවන් නිදහස් වීමක් ඇති කරගන්නේ. දැන් ඊට පස්සේ අපි ඒව කෙනෙහි එක්තරාන උපේක්ෂාව වීමක් වෙන්නේ. ඉතින් එතන නුවණ මූලික කරගත්ත උපේක්ෂාවක් එතන තියෙන්නේ. ඉතින් ඒ නුවණ නිසා තමයි හිත අනිශ්‍රිතව තියෙන්නේ. එහෙම නැතුව ඒකයි අර අපි කලින් කතා කරපු අඥාන උපේක්ෂාව අතර ලොකු පරතරයක් තියෙනවා, ලොකු වෙනසක් තියෙනවා. ඒත් මෙතන තියෙන්නේ අපි මේ දේවල් දැකලා යථා ස්වභාවය තේරුම් අරගෙන හිතේ ඇතිවෙච්ච උපේක්ෂාවක් මිසක් දැන් මේ අර මේවා ගැන නිකන් අර අඥාන උපේක්ෂාව පැවැත්වීම නෙමෙයි මෙතන තියෙන්නේ. දන්නවා අපි මේක කොහොමත් අනිත්‍යයි, මේවා යථා ස්වභාවය මෙච්චරයි, සංස්කාර වලින් අපිට මොකක්වත් අස්වැසිල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ, කොහොමත් ඒවා අනිත්‍යයි, හරිම වල්නරබල් කියලා. ඉතින් ඒක අර තේරුම් අරගෙන උපේක්ෂා වෙනවා, හිත අනිශ්‍රිත කරගන්නවා.
මුන්දමයි ස්වාමීන් වහන්සේ, එතනදී මගේ අපේක්ෂාව වැඩි වුණා ඒකයි එතන කියන්න පුළුවන් උනේ. නමුත් කොහොම හරි ඉවසීමකින් හිටියා කියන්න පුළුවන්.
සැහැල්ලුවෙන් යන්න, ඒ කියන්නේ සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් යාම තුල තමයි දැන් ඉදිරි ගමනක් තියෙන්නේ. හිත නිකන් සැහැල්ලු වෙන්න දෙන්න, හිතට බරක් දෙන්න එපා. හිතන්න නිකන් අපිට මුකුත් ලොකුට කරන්න නැති වෙලාවක අතෙන්ට යාවි පහසුවෙන්ම.
ස්වාමීන් වහන්සේ, මම අත්දැකලා තියෙන එකක් තමයි එහෙම වාඩි වෙනවා හරි ඕනම වෙලාවක ඉන්නකොට අර අපි මම මගේ තියෙනවා අර තද කරගෙන මසල්ස් ටයිට් වෙච්ච ස්වභාවයක්.
ඒ කියන්නේ ආයාසය වැඩි, ඒ කියන්නේ වීරය වැඩි.
නෑ ස්වාමීන් වහන්සේ, ඒ මම එහෙම භාවනා ඒ වෙලාවට මම දැනුණ හැටියෙම මම ඒවා එහෙමම ඒවා ලූස් වෙන්න ඇරලා එහෙමම අතහැරලා වගේ ඉන්නවා.
ඒ
එහෙම ඉන්නකොට බොහොම පහසුයි. වාඩි වුණත් ඉරියව්ව බොහොම හුඟක් අර ටයිට්නස් ඔක්කොම අයින් කරලා සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට නිකම්ම නිකන් යනවා ගමන.
අන්න හරි, ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි ධර්ණය ආයාසය අපේ කය තුල නිරූපණය වෙනවා. අපි නිකන් මේ අපි හිතන දත් මිටි කාගෙන ඉන්නවා, නැත්නම් දිව තල්ලට දිලා තද කරගෙන ඉන්නවා, නැත්නම් අතට නිකන් ගැම්මක් අරගෙන අතේ මසල්ස් තද වෙලා තියෙනවා, ඒක නැත්නම් පාදවල මාංශපේශි තද වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අනවශ්‍ය වීරයක් වදන්නේ. ඒ ඔක්කොම නිදහස් වෙන්න ඕනේ. ඒ ඔක්කොම නිකන් සැහැල්ලු වෙන්න
ඕනේ. ඒකයි ස්වාමීන් වහන්සේ, තව එකක් අර නිසරණවන්නේ මොටෝ එක වගේ තියෙන්නේ, අර ලියලා තියෙන්නේ කෝටු කෑලි ගස් කොළන් වල තියෙන පටවි ධාතුත් කයේ තියෙන පටවි ධාතුත් සමානයි කියලා දකින්න දවස යෝගාවචරයකට ලැබෙන්න කියලා ඒගොල් පැතුමයි කියලා වගේ.
ඒක ඇත්තටම මේ නිසරණේ මොටෝ එක කරන්නේ නෙමෙයි, මේ ඒක ඔය දාලා තිනවා මම දැක්කා මේ YouTube channel එකට දාලා තින්නේ. නිසරණේට නිසරණණයෙන් කරන අපේ සමිත මහත්තයා තමයි මේ YouTube channel එක කරන්නේ. එයා ඒකේ නිකන් ලස්සන්ට දාලා තිනවා. ඒක ඇත්තටම තේරගාතාවක එනවා. තාලපුට තේරගාතාවේ එනවා, තවත් තැන්වල එනවා. මේ තින කට්ට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන සියල්ල දැන් එයා ලොකු වටනකමක් නොදී මේ නිකන් තනකොළ කෑලි, මේ දර කෑලි වශයෙන් දකිනවා. ඒ කියන්නේ ශුන්‍ය වශයෙන් දකිනවා. අසාර වශයෙන් දැකීමක්. ඔව්.
ඒකයි තමන්ගේ කයත් එහෙමයි, ඒ දෙක සමානයි කියලා.
ඔව්, ඉතින් අනිවාර්යෙන්. මුළු ලෝක මුළු හාත්පස තියෙන සියල්ල ඉතින් එච්චරයි. හරි
හරි. බොහොම පිං ස්වාමීන් වහන්සේ, බොහොම පිං සිද්දේවා.
හොඳයි හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, අර ලිඛිත ප්‍රශ්නෙට ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඉදිරිපත් කරන්න අවසරයිද?
හොඳයි, අපිට තව වැඩකුත් තියෙනවා, අපි කෙටියෙන් එහෙනම් උත්තරයක් දෙමු.
එහෙමයි සංස, අවසරයි. AN වික්‍රමසිංහ කියලා මහත්මයක් වෙනවා නියම කළා තියෙන, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආනාපානා සති භාවනාව පළමුව ශරීරයේ හිස සිට පාදාන්තය දක්වා සිත යොමු කළෙමි. තද මෘදු උණුසුම් සිසිල් වැනි දැනීම් ඇතිවිය. ඊට පසු මුළු ශරීරය වෙත යොමු කරන විට හුස්ම වැටහුණි. නාසය අග වෙත සිත යොමු කරන විට සියුම්ම හුස්ම දැනුණු බැවින් ආශ්වාස ප්‍රශ්වාස වෙනස්කම් දැක ගැනීමට අපහසුය. හුස්ම ඉක්මනින් ඉතා සියුම් වී නොදැනෙන්නට විය. පරයන්කය අවසන් වන තුරුම හුස්ම ඉතා සියුම්ම දැනීම හා නොදැනීම අතර මාරුවන්නට විය. උණුසුම් තෙත් ගති වැගිරෙන ගති දැනුණු විගස මූල කර්මස්ථානයේ සිත යොමු විය. සුළු වේලාවක් කම්පණය චංචල සියුම් දැනුනි. සිතුවිලිද තිබුණි. නමුත් මේ එකක්වත් භාවනාවට බාධාවක් නොවිය. සිත පිටගිය විට නැවත මූල කර්මස්ථානයට පැමිණියේ සියුම්ව තිබූ හුස්මට සහ නොදැනීමටයි. මෙම අත්දැකීම් සතුටින් ඉදිරිපත් කරමි. කාලය පැය එකයි. මෙම භාවනාව මේ පිළිබඳ භාවනාව උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි වාර්තාව ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඉතින් මට හිතෙනවා පොඩ්ඩක් යෝජනා කරන්න දැන් කියන්නේ මූල කර්මස්ථානයේ ඉන්න ටිකක් වෙලා ඉඳලා හැබැයි දැන් මේ දැනෙන දැනීම් ටික ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මෙතෙන්දී අපි ආයි මූල කර්මස්ථානට යනවා වෙනුවට දැන් මේ මූල කර්මස්ථානයේ යම් පමණක වැඩෙනකොට ඒ තුලින් සතියක් සම්පජඤ්ඤයක් වැඩෙනකොට එතකොට මේ කයේ විවිධ දැනීම් පහළ වෙනවා. අපි කියන්නේ 13 ලක්ෂණ පහළ වෙනවා. ඒතර ඔන්න ඔය 13 ලක්ෂණ හඳුනා ගැනීම දෙවෙනි පියවර. ඒ නිසා ඒවා දැනෙද්දී ඒකෙන් හිත ඈත් කරගෙන මූල කමඨහන්ට යනවා වෙනුවට බලන්න මේ දැනෙන දැනීමකට හිත යොදලා මේ දැනීම් අපි 10ක් පහළ වෙලා තියෙනවා කියලා. ඒකෙන් එකක් තෝරගන්න තමන්ට හොඳට ප්‍රකට එකක් තෝරගන්න එතෙන්ට හිත කිට්ටු කරලා බලන්න. මේක හොඳට දැනගන්න පුළුවන්. මෙතන මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා නිකන් පුංචි කුතුහලයකින් එකඟ වෙච්ච මනසකින් සංසුන් වෙච්ච මනසකින් එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඒ බලන්න ගියාම හිත විසිරෙනවා නම් විතරක් මූල කමඨහන්ට යන්න. මොකද දැන් අපිට දෙවනි පියවරට යන්න පුළුවන් 13 ලක්ෂණ ටික මතු කර ගන්න පුළුවන් තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මූල කමඨහන වඩද්දී අර ටික මතු වෙලා එනවා. ඒක දැන් වාසියට ගන්න පුළුවන්. ඒ නිසා ඒවත් ගැනත් දැන් දැනුවත් වෙන්න අර හිත විසිරුණොත් ආයෙ නිකන් ප්‍රපංච වෙන්න ගත්තොත් විතරක් ආනාපාන සතියේට මූල කමඨහන්ට යන්න. නැත්තම් මෙතන දැන් වැඩේ කරන්න පටන් ගන්න. මේවා හැම එකක් ගානේ හොඳට විමසීමකට ලක් කරන්න උත්සාහන්ත වෙන්න.
එහෙමයි සාංශ තෙරුවන් සරණයි.
හොඳයි. හොඳයි එහෙනම් අද දවසේ අපි පැය කමාර්ක වගේ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වුණා. අපි උත්තරාන සානසරම කියමු එහෙනම් පුණ්‍යානුමෝදනා කරන්න කියලා.
මම අවසර සානස මටත් ප්‍රශ්නයක් තියෙනවා.
ආ එහෙමද? හා
කියන්න. ඔව්. සානස මේ දේශනාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග මම සාකච්ඡාවක යෙදෙන පොඩි ප්‍රශ්නයක්. මෙහෙදි නෙමෙයි. ඒක සානස මේ සංස්කාර පිළිබඳව ඒ භාවනාවත් එක්ක වැඩෙන ක්‍රමයක් එක්ක මම පැහැදිලිව කියන්නම් සානස ඒක හරියට ඇහෙදි කියලා මම දන්නේ නැහැ. දැන් පුඤ්ඤාභි සංස්කාර පිළිබඳව අපි යම්තාක් දන්නවා සානස. අපුඤ්ඤාභි සංස්කාර පිළිබඳවත් දන්නවා. අනින්ජාභි සංස්කාර පිළිබඳව එච්චර මගේ ලොකු දැනුමක් නැහැ සානස. හැබැයි අර දෙකට මැදි වෙන අවස්ථාවක් වගේ කියලා යම් අදහසක් තියෙනවා.
එකට මැදි වෙන අවස්ථාව
නෑ දෙකට. ඒ කියන්නේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි වලට මැදි වෙන අවස්ථාවක් වගේ කියලා අදහසක් තියෙනවා. ඒකෙදි සානස දැනගන්න අවශ්‍ය තියෙන්නේ දැන් භාවනාවේදී ආනාපාන සතියෙන් භාවනාව කරගෙන ඉස්සරහට යනකොට සානස පරියන්කෙදී ශබ්ද වේදනා මේ ශරීරය කිසිවක් දැනෙන්නේ නැතුව සිතෙත් සිතුවිලි නැතුව කිසිම අරමුණක් නැතුව අර අවදි භාවය පමණක් තියෙනවා සානස. එතකොට ආව ප්‍රශ්නේ සානස එතන දැන් පුඤ්ඤාභි සංස්කාරත් නැහැ. සංස්කරණය සිදුවෙන්නේ නැහැ සානස. පුඤ්ඤාභි සංස්කාරත් නැහැ. අපුඤ්ඤාභි සංස්කාරත් නැහැ. එතන ආනින්ජාභි සංස්කාරය සිදුවෙනවද සානස? නැත්තම් මට ලොකු සානසයේ දේශන වලින් තේරෙන විදිය තමයි සානස ඒ චිත්තක්ෂණේ නිවන කියන එක. මම ඒ උත්තරය දුන්නේ මගෙන් අහපු ප්‍රශ්නයක් හැටියට මම උත්තරය දුන්නේ ඒ චිත්තක්ෂණේ නිවන කියන එක. ඉතින් මට ආයෙ පස්සේ මතක් වුණා හැබැයි දැනීම කියන එකෙත් යමක් තියෙනවා කියන එක. එතනදී මට අර ආනෙන්ජාපි සංස්කාර කියන එක හරියට දන්නේ නැති නිසා මම හරියටම තීරණයකට බැස්සේ නැහැ සානංශ. ඒක තමයි මට දැනගන්න
තියෙන්නේ. නෑ ඇත්තටම ආනෙන්ජාපි සංස්කාර කියලා කියන්නේ විශේෂයෙන්ම අරූප ධ්‍යාන මුල් කරගත්ත ධ්‍යාන වලටම අදාළ කියන්නේ මේ කියන්නේ සමතපැත්තෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් පුඤ්ඤාභි සංස්කාර කියන්නේ අපිට තේරෙනවානේ. ඒ කියන්නේ කුසල්. ඒක කුසල් පැත්තෙන් වෙන්න පුළුවන් ඕනම සංස්කාරයක්. එතකොට කායික සුචරිතයක්, වාක් සුචරිතයක්, මනෝ සුචරිතයක් මුල් කරගත්ත ඕනම කුසල් පැත්තක් පුඤ්ඤාභි සංස්කාර කියලා ගන්න පුළුවන්. අපුඤ්ඤාභි සංස්කාර කියලා එතකොට ඒකේ අනිත් පැත්ත ගන්න පුළුවන් කුසල් පැත්ත. ආනින්ජාභි සංස්කාර කියලා කියන්නේ අපි ධානසිතක ධානයක් වඩවනකොට නැත්තම් ඒ බඳු ධාන මට්ටමක ඉන්නවා නම් එතෙන්දී තියෙන සංස්කාරන මට්ටම ආනින්ජාභි සංස්කාර කියලා කියනවා. මොකද එතන තියෙනවානේ ආනින්ජ මට්ටම. ආනින්ජ කියලා කියන්නේ නිකන් නොසැලෙන මට්ටමක්. එක්තරා අන්දමක සමබරතාවයක් තියෙනවා. මුකුත් නොකරන තත්ත්වයක් තියෙනවා. හැබැයි මෙතන යමක් නොකරනවමත් නෙමෙයි. යා ධානයක් කියලා දෙයක් වඩනවා. සංස්කරණ නැත්තෙම නැහැ. සංස්කරණයක් තියෙනවා. ඒ කියන්නේ සංස්කරණ කළා තමයි හිත ධාන මට්ටමට ගත්තේ. ඒ ධාන මට්ටමේදී විඥානය ඇසුරු කරනවා යම්සි අපි තුන් ප්‍රථම ධානය කියලා. ඉතින්ද විතක්ක විචාර පීතිසුක ඒකාග්‍රතා සහිතයේ ප්‍රථම ධ්‍යානයට අදාළ ඒ විවේකජම් පීතිසුකම් කියන මට්ටමක් එයා ඇසුරු කරනවා. කියන්නේ හිතේ යම් පමණක වේදනාව මූලික කරගත්ත ඇසුරක් තියෙනවා. හැබැයි යම් අර අලිට වඩා නිකන් සමබරතාවයක් අලිට වඩා නිකන් නොසැලෙනතාවකුත් තියෙනවා. ඒක ආනෙන්ජාපි සංඛාරයක්. ඉතින් දැන් නිවන කියලා කියන්න දැන් ඇත්තටම දැන් නිවන කියන්නේ අරකත් ඇසුරු නොකරන තත්ත්වයක්. ඒක ගක් ටිකක් දීර්ඝ විස්තර කියන්න වෙනවා. දැන් ඕක ගැන කතා කරනවා මේ අසන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කද්දෙකට කියන්නේ. ඒ කියන්නේ දැන් හිත ඔය ආනෙන්ජ තත්වයකට පත් උනත් බුධාඳුර කියන විඥානේ ඔන්න ප්‍රථම ධහනේ දිනම් ඔය කිව්වා වගේ විවේකජ පීතිසුඛයක් අසුරු කරනවා. විවේකජ පීතිසුඛ විඥාන සුඛානුසාරී විඥානං හෝති. ඒ කියන්නේ එතන තියෙනවා පුළුවන් ඇතුලේ හිරවීමක් ඇතුලේ නතරවීමක් තියෙන පුළුවන්. දැන් එළිය ගිහිල්ලා හිත විසිරලා හිත නතරවීම ඒකවල පැටලීම කියන එකත් නිවනක් නෙමෙයි. ඒ වගේම ඇතුලේ හිර වෙලා ඇතුලේ නතර වෙලා ඇතුලේ මොකක් හරි අසුර කරනවා කියන එක ඒකත් ඉතින් අනිශ්චිත බවක් නෙමෙයිනේ. ඉතින් අන්න ඒ වගේ. ඒතර මේ විදිහට අර බුධාඳුරෝ විස්තර කරනවා මේ ධහන මට්ටම් පවා හිත ඒ අවස්ථාවේදී මේ ධහන මට්ටම අසුර කරනවා ඇතුලේ හිරවීමක් ඇතුලේ නිකම් පැලපදියම් වීමක් තියෙනවා. ඒතර නිවීමක් කියලා ගන්න තියෙන්නේ මේ එකක්වත් අසුර නොකරන තත්ත්වයක්. මොකක්වත් එයා අසුර කරන්නේ නැහැ. මොකක්වත් උපාදාන කරන්නේ නැහැ. ඒකයි තේ අර ලොකු සානාසයේ කෙලින්ම නිවන කියලා තියන්නේ එතෙන්ට. අපිට ඉතින් එතන මට හිතනවා ඉතින් සාමාන්‍යයෙන් පොත්වල එන්නේ නිකන් කෙලින්ම නිවන කියනට වඩා එතන සඳහන් කරන මේ වචනේ භාවිත කරන්නේ තදංග නිබ්බුති කියලා. මේ වඩපු දහමට අනුරූපව මේ වඩපු විපස්සනා නුවණට අනුරූපව එයා ලබන නිවීමක්. ඒක తాවකාලික නිවීමක්. මේ සම්පූර්ණ සදාකාලික නිවීමක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි ප්‍රබලම නිවීම ගැන ප්‍රබලම කියන්නේ නිවන ගැන කතා කරන්න තියෙන හොඳම එහාම තියෙන අර්ථ දැක්වීම තමයි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං. පූර්ණ වශයෙන්ම රාගේෂය වීම, පූර්ණ වශයෙන්ම ද්වේෂේෂය වීම, පූර්ණ වශයෙන්ම මෝහේෂය වීම නිවීමයි. නිවමයි. අපිට ඒක එකපාරට ලැබෙන්නේ නැහැ ඉතින්. අර තදංග නිබ්බුතියක් තමයි යෝගාවචරයෙකුට නැත්තම් විපස්සනා වඩන කෙනෙකුට මුලින්ම උරුම වෙන්නේ. ඒතර අර විපස්සනාවක් යා වඩාගෙන ගියා හිත දැන් ඒවයි යථා ස්වභාවය තේරුම් ගත්තා, අනිත්‍ය ලක්ෂණය, දුකක් අනාත්ම ස්වභාවය තේරුම් ගත්තා. ඒ නිසා ඔන්න නිබ්බිදාවක් විරාගයක් පහළ වුණා. හිත නිදහස් වුණා. ඒතර මෙන්න මේ නිදහස తాවකාලිකව විපස්සනා නුවණේ පමණට රැඳෙන විපස්සනා නුවණේ ප්‍රබලත්වයට සාපේක්ෂව පවත්වන්න පුළුවන් නිවීමක් කියලා ගන්න පුළුවන්. తాවකාලික නිවීමක්. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. ඉතින් එතකොට ඒ එතෙන්දිත් සංස්කාර සමනයක් තියෙන්න ඕනේ. මොකක්වත් කරන්න බවක් නෙමෙයි. එතන සංස්කාර සමනයක් වට ඉතින් අර ආපු පාර සංස්කරණ සහිතයි. ආපු පාර සංස්කරණ සහිතයි. ආ සංස්කරණ කළා දඟලලා තමයි අන්තම් මේක ගත්තේ. ඒ නිසා මේක සදාකාලික නිවීමක් නෙමෙයි. තාම රාග ද්වේෂ මෝහ කොයි වෙලාවෙ ගහනවත් දන්නේ නැහැ. ගහපු ගමන් ආයෙ ගිහිල්ලා අල්ලනවා. ආයෙ ගිහිල්ලා උපාදාන වෙනවා. ඒකයි මේක తాවකාලික වෙන්නේ ඒකයි. අර විපස්සනා නුවණින් තමයි රාග ද්වේෂ මෝහයන්ට එන්න නොදී නිකන් වලක් වගෙන ඉන්නේ. ඒගොල්ලෝ නිකන් ඒ වලක් වගෙන ඉන්න තාක් හිත නිදහස්. ඒගොල්ලෝ දුර්වලුණු ගමන් ආයෙ හිත වැටෙනවා. ආයෙ ගිහලා උපාදාන කරනවා. මන්ද තේරුණාද කියලා? හරි. එහෙනම් ඉතින් මම ආරාධනා කරනවා අපේ සාකච්ඡාව නිමා කරන්න උත්තරානන්ද සාන්නාසයටම පුණ්‍යානුමෝදනා පවත්වන්න කියලා.
අවසරයි සාන්නාස. අද සෙනසුරාදා දවස දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය ගෞරවනීය චන්ද්‍රරතන සාන්නාංශේ අපිට පැහැදිලි කිරීමෙන් ධර්මදේශන පවත්වනු ලැබුවා. ඉතින් අපි සීලු දෙනා ධර්ම දේශනා වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් රැස් කරගත්තා වූ සීලුම් කුසල ධර්මයන් දෙවියන් සහිත සීල් ලෝකයාට අනුමෝදන් වේවා කියලා ගාථා කියමින් පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා.